සන්ධ්‍යා මහත්මියට අවස්ථාව ලැබෙන ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මේ මම කමටහන් ගන්නයි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ.
හරි.
මට වර්තාව පසුගිය මාස දෙකමාරක පමණ කාලය තුල මාගේ කමටහන් වර්තාව ඉදිරිපත් කරමි. සෑම විටම සක්මන් භාවනාව කෙලින් සතියක පමණ කාලයකට සිට නැවත පයක පමණ කාලයක් කය අරමුණු කර භාවනා කරමි. එබැවින් බොහෝ විට මා මෙම අත්දැකීම් ලබන්නේ සාමාන්‍ය ජීවිතයේදීය. දෙපතුලෙහි අංශු වේගයෙන් ඇති නැති වෙන ස්වභාවය සෑම විටම අත්දැකිය හැකිය. සිරුරෙහි මෙලෙස ඇති නැති වෙන ස්වභාවය දැනේ. ඇස් පියාගත් විට අංශු චලනය වන පටලයක් දැනේ. සමහර විටක පරමාණුක අංශු වැනි ඉතා වේගයෙන් මිශ්‍ර යන ස්වභාවය දකිමි. කය අරමුණු කරන විට සිත නිශ්චලව සංසුන්ව අරමුණු නොගෙන සිටී. අවසක සිටිනවා වැනිය. මම කියා නොදෙනි. මමත් විෂය එකම ලෙස දෙනි. තරහව යන්නේම නැති තරම්ය. තරහ යන අවස්ථාවයකදී හදිසි කම්පන අවස්ථාවන්හිදී ශරීරය රක්තනාකාරය වේගවත් වීම හෘද ස්පන්දනය දැනි. මම කියා නොදෙනි. මමත් විශ්වයත් එකම ලෙස දැනි. සතියුතු කිරීමේදී නිරායාසයෙන් සතිය පැමිණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේ ඉදිරියට කරගෙන යාම සඳහා සමතහන් බලාපොරොත්තු වෙමි.
ඔව් මේ මට්ටමේදී විශේෂයෙන් අලුතෙන් කළ යුතු දෙයක් නැහැ. ඔය මට්ටමම ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. දැන් ඔය මට්ටම ප්‍රගුණ කරනකොට තමයි ටික ටික අපි ඔය අද කතා කරපු ඒ බොහොම නිශ්චල, බොහොම ශාන්ත, ප්‍රණීත, එමෙත අතිශය සරල, කිසිවක් මත නොපිහිටි, කිසිවක් උපාදාන නොකරන ස්වභාවය අපිට මුණ ගැහෙන්නේ ඔය தත්ත්වයේ වර්ධනය වෙනකොට. යන විදිය ඉතාම හොඳයි. දැන් ඔය කටයුත්ත කරගෙන යනකොට හිතේ නිතරාන්දම නිකන් නිශ්චල බවක්, හිත මොකක්වත් අල්ලපු නැති ගතියක්, හරිම සරල ගතියක්, සැහැල්ලු ගතියක්, බර අඩු ගතියක්, හිතේ කිසි ආතතියක් නැති ගතියක් අන්නේ පහළ වෙනවනම් අන්නේ ස්වභාවය හඳුන ගන්න. උගත් දිනකට තියෙන ප්‍රශ්නය තමයි අපිට මේ தত্ত্বය මොන ගැහෙන්නේ නැතිව නෙමෙයි. උගත් දිනෙන් මේ தত্ত্বය අත්දකින්න. නමුත් ඒ தත්ත්වයට වටිනකමක් දෙන්නේ නැහැ. ඒ தත්ත්වේ හඳුනාගන්නේ. ඒ தත්ත්වේ නිකන් මග හැරලා දානවා. මොකද එතන කෙනෙක්, මමෙක්, පුජ්‍යලේක් නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් ලැබිච්ච උද්දීපනයක්, ඉන්ද්‍රයන් හරහා ලැබුණු යම් කිසි අපිට මො මොකද්ද කියන්නේ ඒකට? ඉන්ද්‍රයන් හරහා පැන නැගිච්ච යම් කිසි වේදනාවක් එහෙම මොකක්වත් එතන නැහැ. එතන තියෙන හුදු දැනුවත් බවක් පමණයි. ඉතින් එතන තියෙන සරල බව නිසාම අපිට ඒක මග හැරෙනවා. ඉතින් අපේ හිත ස්වභාවයෙන් සරල බවට කැමති නැති ගතියක් තියෙනවා. අපේ හිතට ඕනේ මොකක් හරි කරන්න. අපේ හිතට ඕනේ මොකක් හරි සංකීර්ණත්වයක මේ බැහැගෙන ඉන්න. මොකක් හරි විකාරයක ඉන්න තමයි අපේ හිත හරි කැමති. ඒ සරල ප්‍රകൃතියට අපේ හිතේ එක්තරාන්දමක අකමැත්තක් හෝ නුහුරු ගතියක් හෝ තියෙනවා. ඉතින් ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ මුලදී මේ බුදු කෙනෙක් දේශනා කරපු බණක් අහලා ඒ උන්වහන්සේ පෙන්වපු මාර්ගය තේරුම් අරගෙන අපි පොඩ පොඩ ඒ මේක බුදු කෙනෙක් කියලා තේනවානේ, මේක ධර්මයේ සඳහන් වෙනවානේ, මේක කල්යාණ මිත්‍රයෝ කියනවානේ කියලා අපි පොඩි ඒකෙන් යම්සි බලගැන්වීමක් කරලා තමයි අපි නැවත නැවත එතනට යන්නේ. අපේ හිත මුලදී ඒක අගය කරන්නේ නැහැ. හැබැයි ඒක අපි දිගට කරනවා. කරද්දි තමයි අපිටත් මොලේ පෑදෙන්නේ. අපිටත් ඔන්න පොඩ්ඩක් මේ ඒ தത്വයේ තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්නේ කාලයක් ඒ ස්වභාවය සේවනය කිරීම තුලින්. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. නැවත නැවත කරගෙන යන්න ඒ හිතේ ගොඩනැගෙන ඒ සංස්කරණ වලින් තොර ස්වභාවය හඳුනා ගන්න. ඒ தത്വයට හිතපත් වුනහම ඒ ස්වභාවය හඳුනාගෙන ඒ තුළ සාවධානව ඉන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සුතුම් මරහත් ඵලයෙන්ම ප්‍රාර්ථනා කරමු.
හොඳයි හොඳයි. සියලු දෙනාටම එසේම වේවා.
ඊළඟ දහම් ගැටළුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මොනේ දහම් ගැටළුවක් ගැන සාකච්ඡා කරන්න නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාව ගන්නේ උන්ගේ වහන්සේ අවසරයිව උන්ගේ ආවර්ජනය කරන්න අතීතය පිළිබඳව අද ඔබ වහන්සේ පාත්වන්නේ අපේ මේ සංවත්සර ධර්ම දේශනාව. අපේ මේ වැඩසටහන පටන් ගත්තේ 2020 අගෝස්තු 30 වෙනිදා. අද අගෝස්තු 29 වෙනිදා 2021 අවුරුද්ද පුරා වහන්සේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරවා වාර දෙකක් විතර තමයි මගහැරන්නේ. ගේසුමානේ ඊට ඉස්සෙල්ලා නාම ධර්මාශේ 29 වගේ 28 වගේ දවසක් තාක්ෂණික දෝෂයක් නිසා මගහැරුණා. ඒ අර අපේ අධිකතම වහන්සේ අපට අනුශාසනා කරවා ඒකත් මේ අගෝස්තු මාසයේ සිදු වුණු ප්‍රජා සිදුවීම් කීපයක් ස්වාමීන් වහන්සේ මිත්‍රිකලාහන්නේ ආරම්භක අපේ අශෝක ශ්‍රීරත්න ස්වාමීන් වහන්සේ පැවිදි පිටක පත් කළා. අපවත් තුනේ මේ ජූලි මාසේ සිතුම් වෙනවා. මේ පැවිදි තුනේ අගෝස්තු මාසේ සිතුම් වෙනවා. සිතුම් මේ අගෝස්තු මාසේ තමයි උන්වහන්සේ මිත්‍රිකල ධර්මනි සංසේනාවේ පැවිදි වීමට ප්‍රාප්තලා අගෝස්තු මාසේ අසගත්ත දවස්ටක් ඇතියට සිහිපත් කරන ඒ වගේම අපේ වාර්ෂික දානමේ දානය තිබුණේ මේ පෞර්ගීය 25 වෙනිදා අගෝස්තු 25. ඒකත් විශේෂ කාරණයක් ඇතියට අලකනා මේ විශේෂ කාරණාව අගෝස්තු මාසේ ඉතිලා තිබුණේ. ඉතින් ඒකම මේ අපේ ඔය මේ වැඩසටහන වෙන අපේ ගැන පොඩි සාරාංශයක් තේනව සමහරට ඉතින් ඉනා වෙන්න පුළුවන්. අය ඇගේ ශරීරයේ පර කකුල් දෙකට අරගෙන ඇවිදින්න මුලින්ම පටන් ගත්ත පුණ්‍ය භූමියේ ඇවිදින්න පාද වෙලා ඉතියේ අපේ ඔය දවසක් දානෙට ආපු දවසේ අගෝස්තු 25 වෙනිදා ඔය ඔබවහන්සේලා දාන පිළිගන්න වටින මේ ශාලාවේ දකුණු පසුදේන මේ පොඩි වැලිබ්බිමක් අර ජෙනරේටරේ පැත්තේ ඒකේ බිම දාලා තියෙනකොට ඒක පාට නැගිටලා ඇවිදගෙන ආව මං ළඟට මේ බැලන්ස් කරගෙන දාතම පළවෙනියෙන් මේ පුණ්‍ය භූමියෙන් තමයි ඇවිදින්න පටන් ගත්තේ.
හොඳයි හොඳයි.
නැහත අය මේ ධර්මය පිළිබඳ බර කරට අරගෙන මේ ධර්ම දේශනා මාලාව තවත් ඉදක් පවත්වාගෙන යනවා. ඇයට මේ ධර්මාවබෝධය පිණිස මේ කාල මේක හේතු වාසනා ඒවා කියලා ප්‍රාර්ථනා කරන එකත් ඉතින් මේ අගෝස්තු 25 වෙනිදා සිදු වෙච්ච අවසිදු වීම.
හොඳයි.
අගෝස්තු කියන්නේ බොහොම වැදගත් මාසයක් නීත්‍රිකල ආරණ්‍යයත් අපේ සංඝ පීඨෝරයන්න් වන අපේ විනාද විනයදර ධර්මතර අතිපෝච්ච මේ මාසර ඥානාරාම ස්වාමීන් වහන්සේ වැඩම කරට අවේ මේ විසුමාන්තර ආත්මමක් එක්ක ධර්ම නීත්‍රිකල ආරණ්‍ය පටන් ගත්තේ. නීත්‍රිකල ආරණ්‍ය තේමාව අධිෂ්ඨානය තමයි දානශාලාවේ තියෙන වැදගත් පින්තූරයක් සටහන් කරලා මේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ භාවනා යෝගීන් හත් නමක් අර කන්දක් උඩට නැගලා මේ භාවනා කරමින් ඉඳලා එක නවත්තාත් තව කීපතන මාර්ගඵල ලැබලා තවත් නමක් ආරංගේ බිමට වැඳිලා කොහොම ආකර්ෂණීය සිද්ධාන්තවලට සිතුවම මම වැඩිම මේක සඳහන් කරන්නේ මේ අපේ අලුත් නවක මේ සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන් අපාත් මිත්‍රකල ආරංගයට ගිහිල්ලත් නැත්නම් මේ අපිත් ඒ කාලේ යාම එතන කොහොම සන්තුම් සිතකින් ඒ දෙස බලාගෙන ඉන්න ඒ වගේ මේ කොහොම සිද්ධාන්තවලට චිත්‍ර නිර්මාණය කරන්න දායකුනේ අපේ මාසල් ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ අශෝක වීරරත්න වැනි සංකල්පයක් තමයි. ඉස්සර අපි ආවම මේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ කටුකරුන්නේ ස්වාමීන් වහන්සේත් මොන ගැස්ල ධර්ම සාකච්ඡා කටුකරුන්නේ ගුණාලන්ද ස්වාමීන් වහන්සේ ගන්න මේ මේ අම්බල ධර්ම සාකච්ඡා වාර්තන අවසාන වර්ෂයෙන් අපිට මිත්‍රිගල් තැයිලා සාකච්ඡා පවත්වන්න හම්බුනේ අපේ ධම්මනිසන්ති ආන්රොත්ක තමයි උපේරියන පස්සේ මිත්‍රකලට එන්න බැරි වුණා මේ කොවිඩ් ප්‍රසංගත් එක්ක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ ස්ථාන මාරු වීම මරණ සිද්ධ වෙන නිසා අපේ පිනකට වගේ කොහොම හරි මේ භවන්සේ හමු වෙලා මේ අවවා මේ ධර්ම දේශනාවට සිදු කරගෙන යනවා මේ ඔබ වහන්සේ පාන දුරේ වීම අපිට සත්‍යයෙන්ම මමත් පාන දුරේ මගේ සහෝදරයෝ තාමත් ඉන්නේ පාන දුරේ මගේ මුල් ගෙවල් ඉන්නේ පාන ඒකත් ඉතින් සත්‍යයට කරපක් මේ ඔක්කොම නිකන් අර සම්බලක පුප් වගේ මම හිතන්නේ අපේ අතීත සම්භවයක් අතීත සම්බන්ධතාවයක් ඇති වෙනවද සමහරට මේ අපේ මිත්‍රයලත් එක්ක සම්බන්ධ වෙලා වහන්සේවත් සම්බන්ධ කරගෙන වහන්සේව මුණට මුණ දකින්න හම්බුනේ මේ මේක දැක්කට ඒකනේ අපි බලාපොරොත්තු නැති මේ භවයේදී වහන්සේව දකින්න ලැබෙයි කියලා මේ දින සත්‍යම හිතන්නේ නැහැ. ඕන නමුත් අපිට මත අවසාන වහන්සේ මේ පවත්වාගෙන දවුරුතක් පුරා පවත්වාගෙන ආපු මේ ධර්ම දේශනා මාලා තවදුරටත් පවත්වාගෙන යමින් මේ ධර්ම දේශනා මේ තාක්ෂණයක් වුණත්නම් අපිට අමුණ ගැසෙන්නේ නැත්නම් අපි විශේෂයෙන් මේ ස්වාගත තාක්ෂණ ශිල්පීන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ මොකද මේ තාක්ෂණය තුනක් අපි අත කොයි වගේ තැනක හිටියද කියලා හිතා ගන්න තමාරු මේ පිළිසම් මිනිස්සු වගේ ඉන්නත් සමහර විට මේ තාක්ෂණයෙන් තමයි අපි අත දාන සීල භාවන ඔක්කොම කරන්නේ. ඉතින් මේ තාක්ෂණය වාගතයෙන් වත් අපි සීතවත් කරන මේ අපවහන්සේ තමට අවසරයි අපවහන්සේගේ නමක් යන්න අවශ්‍යව නෑ. අපවහන්සේ කවුරු දන්නේ අනුමෝදන් කිරීමේ අදහසින් මේ අපවහන්සේගේ නමක් යන්න අවසරයි පතනවා. පානදුරේ චන්ද්‍රවර්ධන ස්වාමීන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අපිට අනුශාසනා කරමින් මේ කරගෙන යනවා වූ පුණ්‍ය ක්‍රියාව චිරාත් කාලයක් කරගෙන යාම සඳහා ඔබ වහන්සේට ධෛර්යය නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවායි කියලා මේ සංවත්සර ධර්ම දේශනාව ප්‍රාර්ථනා මේ මොහොතේදී අපි සියලු දෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේ අනාගතයේදී උණගැසීමේ බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගැට කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේට අවස්ථාව සලස්වනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ආනන්ද මහත්තයා. ඇත්තටම මේ මමත් දැන් ෂෙයා කරලා තියෙනවා මීතිරිගල නිස්සරණවනේ වෙබ් අඩවියේ. ඇත්තටම 2019 වර්ෂ 2017 වගේ වෙනකොට මීතිරිගල නිස්සරණවනේට වසර 50 සම්පූර්ණ වුණා. 1967 තමයි අර ආනන්ද මහත්තයා මතක් කරා වගේ ඒ අශෝක වීරරත්න මහත්මයා මූනික වෙලා මේ බොහොම දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ එතෙන්දී එතුමා මූලිකත්වයේ තබා ගත්තා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේව. ඉතින් අර ආනන්ද මහත්තයා මතක් කළා වගේම අශෝක වීරරත්න මහත්මයාත් මිත්‍රිගල ධම්මනිසන්ති කියන නමින් ඊට පස්සේ පැවිදි වුණා නිසරණවනේ. ඉතින් එතුමා පැවිදිව තමයි ඊට පස්සේ මෙතෙන්දී අපවත් වුනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මිත්‍රිගල නිසරණවනේට බොහොම ලස්සන ඒ වගේ ආපු සුන්දර ගමනක් තියෙනවා. බොහොම සරලව පටන් ගත්ත අල්පේච්චව පටන් ගත්ත ගමනක දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 50කට වැඩිය දැන් කාලයක් තිස්සේ සතිපට්ඨානය මූලික කරගත්ත තේරවාද සම්ප්‍රදායට මුල් තැන දීපු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ඒ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ වගේම පානදුවේ කේමානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ වර්තමාන සේනාසනාධිපති අතිපූජ්‍ය උඩේරීගම ධම්මජීව ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වගේ සංඝ පීඨ උන්වහන්සේලා ඒ ගමන් කරපු මාර්ගය හරිම පැහැදිලි. ඉතින් උන්වහන්සේලා ඒ ගමන් කරපු මාර්ගය අපිට ඇත්තරම මඟ පෙන්වීමක් විදිහට තියෙනවා. ඒ නිසා සංඝ පිටසක් වශයෙන් අපිට එක්තරා අන්දමක ආදර්ශයක් උන්වහන්සේලා දීලා තියෙනවා. ඉතින් ඒ ආදර්ශය අනුව කටයුතු කරන්න තමයි ඉතින් අපි සාන්ත වෙන්න තියෙන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ආනන්ද මහත්මයාට අපේ මේ ධර්මදේශනාව අවස්ථාවේදී මේ වගේ මිත්‍රිගල නිස්සරණවණේ සම්බන්ධයෙන් යම්සේ අතීත මතකයක් අවදි කළා එක්තරා අන්දමක සුන්දරත්වයක් මේ ධර්මදේශනාවට එකතු කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් හොඳයි, දැන් අපි නැවතත් අපේ සුපුරුදු ධර්ම සාකච්ඡාවට පිවිසෙනවා.
ඊළඟ දහම් ගැටලුව තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙමු, අන්මියුට් කරන්න හැ. රේණුකා සේනානායකට අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, මගේ ධර්ම ගැටලුව මේ ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාව සම්බන්ධයෙන්. වහන්සේ කිව්වා මේ වහන්සේ දේශනා කරා මොනා හරි දෙයක් අපි ගැටෙනකොට ඒක සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න. දකින්න ඇති දකින්න ඕන කියලා. හැබැයි මම දකින්න නම් අපි හඳුරන්නේ අපි ඒක ගැන මේක තමගින් බාහිර දෙයක් කියලා. එහෙම නැත්නම් මේක මගේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන සංකල්පේ ඉන්න ඕනේ නේද අපි හඳුරන්නේ අපිට මේ විදිහට දකින්න නම් කියන එක තමයි මගේ ක්වෙස්චන් එක වෙන්නේ.
ඔය ඉතින් මේක කියන ප්‍රශ්නේ දිහා මේ විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේක මම මගේ කරගන්නවා කියන්නේ තරන්දමකින් අපිට සතිපට්ඨානය වඩා ගන්න බැහැ කියන එක. දැන් අපි සතිපට්ඨානය වඩද්දී මම මගේ කියන ආකල්පයක් නැතිව අපි බොහොම මධ්‍යස්ථව දෙයක් දිහා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අර ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. We are looking at it objectively not subjectively. අපි ඒක දිහා බලන්නේ ඒකෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදා ගැනීමක් කරන්නේ නැතිව ඒක හුදු සංසිද්ධියක් වශයෙන් තමයි බලන්නේ. අපි සක්මනක් කරනකොට අපේ කය සක්මන් කරනවා, අපි හරිය නිකන් බාහිරින් වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ දිහා බලාගෙන ඉන්නවා. නැත්තම් අපේ කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒ සිදුවෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දිහා අපි පැත්තකින් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට මෙන්න මේ ක්‍රියාපටිපාටිය මුළු සතිපට්ඨානේ පුරාවටම තියෙනවා. ඒ දෙයම තමයි අපි යොදන්නේ අපේ හිතටත්. හිතෙත් යම්කිසි සිතුවිල්ලක් පැන නැගුණාම නැත්නම් හිතේ මේ වගේ තත්වයක් ගොඩ නැගුණාම ඉතින් ඒ තත්වය අපි බලනවා බාහිර දෙයක් වගේ. ඒකයි නම් මම නෙමෙයි. ඒකල මගේ නෙමෙයි. ඒකයි නම් මේ හුදු සංසිද්ධියක්. ඒකයි නම් හිතේ ගොඩ නැගිච්ච ස්වභාවයක්. ඒකයි නම් චිත්ත ස්වභාවයක්. මේකයි නම් ප්‍රපංචයක් කියලා අපි ඒකෙන් අයින් වෙලා අඩියක් පස්සට තියලා තමයි ඒක දිහා බලන්නේ. ඉතින් ඔන්නෝය ක්‍රියාකාරීත්වය නැත්නම් ඔන්නෝය ක්‍රියාකලාපේම තමයි කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී කියන තැන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ ඔන්නෝය බලන ආකාරය. කියන්නේ සතිපට්ඨානේ පුරාවට ඔන්නෝය ස්වභාවය ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඔකට හරි ලස්සන උපමාවක් දෙනවා අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා හරියට නිකන් අර මේ යතු ගාන වඩුවෙක්. දැන් ඉස්සර කාලේ දැන් කාලෙත් තියෙනවා ඉතින් අපි තුමු ලීයක් හොඳට සමමට්ටම් කරන්න වුණාම යත්තක් අරගෙන ඒ වඩුව ඒක යතු ගානවා. යතු ගාලේ ඉවරලා ඒ ලීය අරගෙන එයා නිකන් එක ඇහැක් වහලා බලනවා ඒක දිහා. හොඳට දැන් මේක මට්ටම් වෙලාද? මොකක්වත් මේක ඇදයක් නැද්ද කියලා දැන් ඒ දීය දිහා බලනවා. ඉතින් එතකොට ඒ ලෑල්ල දිහා බලනවා. එතකොට එයා ඒක බලන්නෙම ඒකේ වැරදි හොයන අදහසකින්. හැබැයි මේ තමන් කරපු කෘතියක් මෙතන තියෙන්නේ. ඒතර මේ තමන්ම කරපු දෙයක් දිහා තමන්ම ඒකේ ඒ වැරදි හොයන දිහා බලන ගතියක්. ඒකේ තියෙන තව මොනවාද තියෙන අඩුපාඩු කියලා බලන ගතිය තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙන්න මේ බඳු ආකල්පයක් තමයි කතකින් අපි මේ සතිපට්ඨානෙදි දෙන්නේ. අපේම හිතේ දැන් තරන්දමක ස්වභාවයක් ගොඩ නැගිලා තියෙනවා. අපි ඒ ස්වභාවයේ ඇතුලේ ගොදුරක් වෙන්නේ නැතුව ඒ ස්වභාවයෙන් ඉවත් වෙලා අඩියක් පස්සට අරගෙන ඒ දිහාම බලනවා. අන්න ඒ දිහා බලද්දී තමයි මේ අපිට හඳුනා ගන්න පුළුවන් ඒ තන් මේ එතන තියෙන ඒ සංකත ස්වභාවය, ඕලාරික ස්වභාවය, පටිච්චසමුප්පන්න ස්වභාවය. ඔව්.
එහෙම අපි හඳුරන්නේ දැන් භාවනා කරගෙන භාවනාවේ මම ලැබෙන අත්දැකීම් තමයි මේ මේ දේවල් හැමදේම බිනි බිනි යන ස්වභාවය. මුලදී මට ඒකට බයක් ඇති වුණා. ඊට පස්සේ ලුක් ස්වාමීන් වහන්සේගේ මේ මගේ පෙන්වීමයි ඔබ වහන්සේලාගේ මගේ පෙන්වීමයි සමන් ඒක දිහා පිටින් ඉඳලා බලන්න උත්සාහ කරනවා. හැබැයි ඒකදී ඒ පිටින් ඉඳලා බල පිට කෙනෙක් බලනවා වගේ බැලුවට අපි හඳුන්වන එක වෙලාවකට අර රෝදෙට අහු වෙනක් කැපිලා යන වගේ ඒකට ඇදිලා යන වෙලාවක වුත් තේනවා. ඒකෙන් පිට ඉඳලා බලන වෙලාවලුත් තියෙනවා. එතකොට අපි හඳුන්වන්නේ මේ පිට ඉඳලා බලන තත්ත්වය වැඩි දියුණු කිරීම තමයි ඔබ වහන්සේ මේ අවස්ථාවේදී කිව්වේ අර සංකත ඒ පටිච්ච සම්පන්නයි කියලා. ඒක දිහා බලන්න කියන එක තමයි මට හිතෙන්නේ මම මෙතෙන්දී ආදේශ කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ කියන එක තමයි ඔබ වහන්සේගෙන් උපදේශයෙන් මට තේරෙන්නේ. ඒක මම හරි නේද කියන එක මට කියන්න අපේ අඳුරන්නේ. ඒක මට ලොකු දෙයක් වෙනවා.
ඔව් ඒක හරි. ඒක තමයි එහෙම පිටින් ඉඳන් බලන ආකාර තුනක් තමයි අද කියලා දුන්නේ. මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ඒ පිටින් ඉඳන් බලන්න පුළුවන්. අතරම මෙතෙන්දී ඒ කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්නේ හිතේ හටගත් ස්වභාවය ගැන. හිතේ ගොඩනැගුණ එක්තරා ආන්දමක මනාප ස්වභාවයක්, නැත්නම් හිතේ ගොඩනැගුණ එක්තරා ආන්දමක අමනාප ස්වභාවයක්, නැත්නම් හිතේ ගොඩනැගුණ මේ දෙකේම සංකලනයක්, මිශ්‍රණයක්. ඒ ඇතිවෙච්ච ඒ අලුත් తত্ত্বය මේක ඇවිල්ලා සංකතයි, මේක ඇවිල්ලා ඕලාරිකයි, මේක ඇවිල්ලා පටිච්චසමුප්පන්නයි. නැත්නම් මේ අලුතෙන් අදගත తত্ত্বය සකස් කරලා ආපු తত্ত্বයක්. එහෙම නැත්තම් මේක ඇවිල්ලා හරි රළු මට්ටමක්, ගොරහැඩි මට්ටමක්. නැත්තම් මේකේ තියෙන හේතුඵල දහමක් අනුව ගොඩ නැගිච්ච මට්ටමක්. එහෙම කියලා බුදුහාඳුරෝ අගේ කරන්නේ අර කිසිවක් ඇසුරු නොකර, කිසිවක් උපාදාන නොකර සංස්කරණ අඩු කරගෙන සරලව, ශාන්තව, උපේක්ෂාවෙන් ඉන්න මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ අගේ කරන්නේ. අන්න එතනට තමයි නැවතත් හිත යොහුසුලුව ගන්න කියලා මෙතෙන්දි මතක් කරලා දෙන්නේ.
එහෙමයි අපේ හැමදෙරේ උපාසිත පෙරවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්.
මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. වක්කරේ ගැටලුවක් තියෙනවා මං හිතන්නේ මයික් එකේ.
ඊළඟ කෙනාට පිවිසෙමු. බන්දිජිය මහතාට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් සරණයි ස්වාමීන්
වහන්සේ. හොඳයි.
ස්වාමීන් වහන්සේ දැන් ඔය අනිශ්චිත ස්වභාවයේදී මම තවදුරටත් මෙහෙම බැලුවා පොඩ්ඩක් විමසිලිමත්. සාමාන්‍යයෙන් අර අනිශ්චිත ස්වභාවයේදී අපි සතිය ටිකක් අඩු කරලා ඉවර වෙලා ඔහෙ සිතට මේ මොකක් අල්ලනවද කියලා බලමින් ඉන්න වෙලේදී ඒක තවදුරටත් මම බැලුවා සතිය වැඩි කරලා. එතකොට මට තේරුණ එතනදී ක්‍රියාත්මක වෙන්නේ මේ වේදනා සංඥා දෙක කියන එක. එතකොට මේ සංඥා කියන ස්වභාවය තමයි එතනදී අන්තිමට සතියට අහු වෙන්නේ. එතකොට ඒක බලාගෙන ඒක ගැන මේ විමසිලිමත් ඉන්නකොට ඒක නැති වෙලා ගිහිල්ලා තවත් ගැඹුරෙන්ම අර මේ අනිශ්චිත ස්වභාවය තම ගැඹුරු ස්වභාවයක නිකන් ස්ථිරව පවතින වගේ ස්වභාවයක් තියෙනවා. ඒක සමින්වාස නිරෝධය කියන එකට ටිකක් ආසන්නද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව් ඇත්තම දැන් සංඥා පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහයක් තමයි එන්නේ අර කලහ විවාද සූත්‍රයේ. එහෙම න සංඥ සංඥී න විසංඥ සංඥී නෝපි අසංඥී න විභූත සංඥී ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා. දැන් ඔතන අද ඇත්තටම අපේ දේශනාව ප්‍රපංච වලට අදත් සම්බන්ධ නිසා ඉතින් මේ ගාතාවත් එක්තරා අන්දමක සම්බන්ධයක් තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ එතන ඒ කියන්නේ ඔය තත්වයේ තියෙන එක්තරා අන්දමක නියුණු ස්වභාවයක්. එක්තරා අන්දමක එක්තරා අන්දමක කියනවා නම් ඒ කියන්නේ සංඥාවල අඩුවක් එතන තියෙනවා. හැබැයි සංඥා සම්පූර්ණයෙන්ම නතර වෙච්ච ගතියක් හෝ එහෙම නැත්නම් සංඥා අහෝසි වෙච්ච ගතියක්, බලෙන් නවත්තපු ගතියක්, සංඥා විනාශ කරපු ගතියක් එහෙම එකකුත් නැහැ. ඉතින් ඒ නිසා මේක හරි අමාරුයි මේ කියන්නේ විස්තර කරන්න, කියන්නේ වචන වලින් විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ අර මේ නැහැ නැහැ කියන පැති වලින් තමයි විස්තර කරන්නේ. අරකත් නැහැ, මේකත් නැහැ, මේ කී කී තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඒ කාරණා පොඩ්ඩක් ඉන්න මම මේ කෙනිම මේකෙ පෙන්නලම ඉන්නම්. මේ සංඥා කලහ විවාද සූත්‍රයේදී එන ඒ න සංඥ සංඥි න විසංඥ සංඥි. මෙතන සාමාන්‍ය සංඥාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ හිතන්න දැන් අපිට සාමාන්‍ය සංඥා තමයි ඔළුවේ තියෙන්නේ. ඔන්න මේ දවස්වල කොරෝනා ගැන සංඥා තියෙනවා, මැරෙන මිනිස්සු ගැන සංඥා තියෙනවා, රටවල් ගැන සංඥා තියෙනවා, ඇෆ්ගනිස්තානය ගැන සංඥා තියෙනවා, කෝටියක් දේවල් මිනිස්සුන්ට සංඥා තියෙනවා. ඉතින් ඔය එක සංඥාවක්වත් ඔතෙන්දී එන්න බෑ. ඔය தত্ত্বය හිතේ පවතිනකොට ඔය සාමාන්‍ය සංඥා එයාට මතක් වෙන්න බෑ. ගෙවල් දොරවල් වල තියෙන දේවල්, අමුදරුවන්ගේ දේවල්, යාන වාහන වල දේවල්, රටේ ලෝකේ දේවල් ඔය සාමාන්‍ය සංඥා මට්ටමක උදල තියෙන්න බෑ. ඊළඟට න විසඤ්ඤ සංඤ්ඤි. ඉතින් එතකොට එතන මේ විසඤ්ඤා මෙච්ච මට්ටමකුත් නෙමෙයි. එතන මේ නිකන් සිහි මුලා වෙලා වගේ එහෙම තත්ත්වයකුත් නෙමෙයි. නෝපි අසඤ්ඤි. මේ අසඤ්ඤ තත්ත්වයේ තියෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සමාධියකින්, එහෙම නැත්නම් ධානයකින්, එබන්දු ධාන ශක්තියකින් සියලු සංඥා යටපත් කළා. එහෙම හේගුත් නෙමෙයි. න විභූත සංඤ්ඤේ. සියලුම සංඥා විරහිත කළා. එහෙම හේගුත් නෙමෙයි. ඉතින් එතකොට මෙතන සංඥා ගැන කියන්න වෙන්නේ හිතේ අර අලුතෙන් ඒ අපේ තියෙන මතකයන් එළියට ඇවිල්ලා අනවශ්‍ය වෙලාවක යාට උමනා නැති වෙලාවක මෙයාට කරදර කරන ගතියක් තියෙන්න බෑ. හිත නිකන් ඔහේ සාවධානව තියෙනවා. හිත බොහොම පැහැදිලිව තියෙනවා. හරියට නිකන් මොකක්වත් ලිව්වේ නැති කඩදාසියක් වගේ බොහොම පිරිසුදුව තියෙනවා. ඒ පරණ තැම්පත් වෙච්ච සංඥාවෙන්ලා මෙතනදී වද දෙන්නේ නැහැ. ඒ වගේම පේන දේවල් වලින් රූප මැවෙන්න බෑ. ඇහෙන දේවල් වලින් රූප හැදෙන්න බෑ. දැනෙන දේවල් වලින් රූප හැදෙන්න බෑ. දැන් මේ හිත නිකන් හරියට අර සුදු පාට මේ වස්ත්‍රයක් වගේ. නැත්තම් සුදු පාට මොකද නොලියපු කොළයක් වගේ. අර මේ හිතේ පැහැදිලි බව ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔබඳු තත්ත්වයක් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේක එනවා ඇත්තටම අන්තිමට මෙන්න මේ වාක්‍ය සංඥා නිදානාහි පపంచ සංඛා. ඔන්න ඒ වාක්‍යයත් ඇත්තටම අධදේශනාවටත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රపంచ සංඥා සංඛාවන් ගොඩනගන්න ඔය සංඥාව මූලික වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මදුපිණ්ඩික සූත්‍රයේදීත් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඇහැට රූපයක් මුණ ගැහුනට පස්සේ ඒකෙන් දැනීමක් පහළ වෙලා ඒක ඒ තුලින් ස්පර්ශයක් ගොඩනැගිලා ඒකෙන් වේදනාවක් පහළ වුණාට පස්සේ දැන් මේ සංඥාවක් අපි හඳුනා ගන්නවා. එතනින් සංඥාවක් මොකක්hari චිත්ත රූපයක් ගොඩනගා ගන්න. එතනින් තමයි කතාව ආරම්භෙන්නේ. අපි ඒකට විතර්ක කරන්න පටන් ගන්නවා. ඒතර මේ විතර්ක කරණයට සංඥාව එක්තරා අන්දමක මේ ප්‍රතිපාදන සම්පාදනය කරනවා. ඉතින් එතකොට ඇත්තනම් බඳුජීව මහත්තයා කියන වගේ අපේ හිත තව තව ප්‍රපංච වලින් අඩුවෙන්න එහෙමනම් මේ හිතේ පිරිසුදු බව තමයි වැඩි වෙන්න ඕනේ. හිතේ තියෙන සරල බව තමයි වැඩි වෙන්න ඕනේ. හිතේ තියෙන ඒ ශාන්ත බව, පිරිසුදු බව, පැහැදිලි බව ඒවා තමයි වැඩි වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ස්තම් කෙනෙක් මුල් මට්ටමේදී එච්චරකින් එයාගේ පැහැදිලි නැහැ. එයාගේ නිකන් යටින් මොනවා හරි අර මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇහෙනවා වගේ මොනවා අදෝනියන් ලාවට ඇතුලේ කතාවක් යනවා වෙන්න පුළුවන්. ඈතින් ඈතින් සිතුවිලි යනවා වෙන්න පුළුවන්. හැබැයි ලොකු බාධාවක් නැහැ. ඉතින් කාලයක් යනකොට ඒ පැත්තෙන් යන ඒ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නැත්තම් පසුබිමින් යන සංගීතයත් නවතින්න ඕනේ. එතකොට තමයි අන්න ටික ටික අපේ හිත හරිම පිරිසුදු, බොහොම සරල, ඉතාම පැහැදිලි තත්ත්වයක් බවට පත් වෙන්නේ.
පැහැදිලි සොල්නද ඒ කියපු උදේ තමයි මම හිතන්නේ ඔතන වෙන්නේ. මම ඒක ධර්මයෙන් අහලා තිබුණේ නැහැ.
ඔව්.
ඒ කියන්නේ අපි අනිශ්චිතව ඉන්නකොට ඒ කියන්නේ සිත් මොකද උපාදාන නොකරට අර වටපිටාවේ තියෙන ශබ්ද ඔස්සේ ඒකේ තීව්‍රතාවය අනුව යම් කිසි සංඥා ගොඩනැගෙනවනේ. එතකොට අන්න ඒ ගොඩනැගීම කියන්නේ හඳුනා ගැනීමක් වගේ වෙනවනේ. ඒකට සතුටුමත් උනායි පස්සේ තමයි ඒකත් නැතිව ගිහිල්ලා නිකන්
අන්න හරි
සම්පූර්ණ අර ස්ථාවර වගේ ස්වභාවයකට එනවා.
ඒකත් නිරෝධයට ළඟ කියන එක. ඔව් එතනම ඉතින් නිරෝධය කියන වචනේ කිව්වහම තිය හුඟක් දෙනෙක් ලොකු දෙයක් විදිහට ඕක මේ අත් දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඒ කියන්නේ නිරෝධයේ පැති දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි ඇති වෙච්ච දෙයක් නිරුද්ධ විය යාම. ඒතර තියෙන ෂණික නිරෝධයක්. ඒ කියන්නේ දෙයක් හටගත්තා, ඒ හටගත්ත දේ නිරුද්ධ වෙලා ගියා. ඒ ඇවිල්ලා එක තත්වයක්. නමුත් මෙතනදී කතා කරන්නේ ඒක නෙමෙයි. අලුතින් දෙයක් හටගත්තේ නැහැ. ඒ අනුත්පාද නිරෝධය කියලා කියනවා. ඉතින් මෙතන අලුතින් දෙයක් හට නොගැනීම නිසා. එහෙම නැත්නම් හිත අලුතෙන් අරමුණක් ගත්තේ නැහැ. එහෙම නැත්නම් නිරෝධ පක්ෂයක් තමයි ඇතුළු කරන්නේ. දැන් අපි කතා කරන පටිච්ච සමුප්පාදයේ සමුදය පක්ෂයක් තියෙනවා, නිරෝධ පක්ෂයක් තියෙනවා. ඒතර මෙන්න මේතෙන්දී කතා කරන්නේ පටිච්ච සමුප්පාදයේ නිරෝධ පක්ෂය. ඒ කියන්නේ අවිද්‍යාව නැත්නම් සංස්කරණ සිද්ධ වෙන්න බෑ. සංස්කරණ නැත්තම් එතන බැහැගත් විඥානයක් නෑ. කොහේ හරි පිහිටගත්ත, කොහේ හරි මුල් බැසගත්ත, කොහෙට හරි රිංගගත්ත විඥාන මට්ටමක් තියෙන්න බෑ. එතකොට හිත මොකක් හරි අරමුණක් තුළට බැහැගෙන තියෙන්න බෑ. ඒ කියන්නේ ඒබඳු විඥානයක් පහළ වෙන්න බෑ. ඉතින් ඒබඳු විඥාන මට්ටමක් නැත්තම් හිතේ නාම රූපයක් පිළිඹු වෙන්න බෑ. හිතේ ඔය කියන විවිධ සංඥාවන්, එහෙම නැත්තම් හිතේ ඔය කියන චිත්ත රූප මැවෙන්න විදිහක් නැහැ. ඊළඟට නාම රූප නැත්තම් සලායතන වල එහෙම දායක වීමක් වෙන්න බෑ. එහෙන් රූප දැක්කද අර සාමාන්‍යයෙන් අපි කරන්නේ එහෙන් රූප බලලා ඒක තුලට පැන ඒක තුල මේ සතුටු වෙන ගතිය ඒව මොකක්වත් තියෙන්න බෑ. එහෙම සලායතන වල ක්‍රියාකාරීත්වයක් නැත්තම් එතෙන්දී ස්පර්ශයක් වෙන්න බෑ. එතෙන්දී ස්පර්ශයක් නැත්තම් ඒ එතන සාමාන්‍යයෙන් රූප දැකලා සද්ද අහලා ගන්න ඉබඳු වේදනාවක් තියෙන්න බෑ. එතකොට ඒව නැත්තම් තණ්හාව ගොඩනගෙන්න බෑ. දැන් මේ මට්ටමේදී තණ්හාව ගොඩනගෙන්න බෑ. තණ්හාවක් නැත්තම් උපාදානයක් සිද්ධ වෙන්න බෑ. ඒතර උපාදාන නැත්තම් භව තත්වයක් ගොඩනගෙන්න බෑ. හිත වර්තමානයේ අහිමි කරගෙන වර්තමානයේ තෘප්තිමත් නොවි මේ අලුතෙන් මට මේක වෙන්න ඕනේ, අරක වෙන්න ඕනේ, මෙයා වෙන්න ඕනේ මම කියලා ඒ අර භව තෘෂ්ණාවකින් උසිගන්වන ගතිය මෙතන තියෙන්න බෑ. ඉතින් ඔන්න ඔය ඔක්කොම ඇත්තටම මේ తত্ত্বය ගැන අපි විස්තර කරද්දී බුදුරජාන් වහන්සේ විවිධ පැතිවලින් ඒක තමයි ඇත්තටම මේ බුදු නුවණක් කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ කොයි තරම් පැතිවලින් මේවා විස්තර කළා තියෙනවද? දැන් ඔය කතා කරන නිරෝධයේ ඔය කියපු ඔක්කොම පැති තියෙනවා. ඒතකොට පටිසෝපාදේ නිරෝධ පක්ෂයේ තමයි මේ తত্ত্বයේදී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් බැලුවම හරිම සරල මට්ටමක් තමයි අත් දකින්නේ. හැබැයි පුදුම ගැඹීරත්වයක් එතන තියෙනවා.
එහෙමයි පැහැදිලි සෝමනස.
හොඳයි.
ඔබන්සේ නිබ්බා නිරෝධී ලාභ
ප්‍රාප්ත කරගන්න. හොඳයි. දරුවන් සන්නයි.
තොටාට අවස්ථාව ලැබෙන අන්මියුට් කරා හරි. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි අවසරයි ස්වාමීන් වහන්සේ. මම ගැන්වික් කරන ප්‍රශ්නයක් තිබ්බා සමා වෙන්න.
හරි.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කිව්ව පරිදි මම සක්මන් භාවනාව පටන් ගත්තා. මම සුමානිකාමාරක් සක්මනටම යොමු වුණා. මිනිත්තු 10 ඉඳන් ක්‍රමවත්ම මිනිත්තු 30කට විතර කාලයකට මම ඒක දිනු කෙරුවා. ඊට පස්සේ එක දවසක් මම හිතුවා මේ මට මේ ධර්මතාවය දකින්න කියලා. එතකොට මම දැක්කා මම ඒක හිතුවා වුණාට මම ඒක ඇන්ටිසිපේට් කෙරුවේ නැහැ. එතකොට මම ඇවිදිනකොට මට සක්මන හොඳට ගියා. කියන්නේ මට කිසිම පේන් එකක් නැහැ. වෙන දවස්වල වගේ මේ හරි කාම කොම එක ක්‍රමවත්ම දිනුනා ස්පර්ශය හොඳට තේරුණා. හැබැයි එදා ස්වාමීන් වහන්සේ මට නිකන් ෆේන්ට්ලි දැක්කා. මම බිම බලාගෙන යනකොට කකුලේ ඉඳන් ඇන්කල් එක උඩට වෙනකන් මගේ ඇඟ ඇට සැකිල්ලක් වගේ මගේ දා සුදු ඇඳන් හිටියේ. මගේ සුදු රෙද්ද මේ නිකන් ඇට සැකිල්ල පඹේගේ උඩ ඇවිදිනවා වගේ. ඒක දැක්කම මම පොඩ්ඩක් බය වුණා. මේකද මගේ ඇත්ත තත්ත්වය කියලා. මම මේකටද මේ මෙච්චර මේ කරන්න කියලා. ඊට පස්සේ මගේ සක්මනක් පොඩ්ඩක් ක්‍රමානුකූලව අඩු වුණා, හිමිට වුණා. ඊට පස්සේ මම හිතාගත්තා නෑ මම මේ දැක්ක එක හොඳයි, මේ මම දැක්කේ ඇත්ත සත්‍ය කියලා. මං ආපහු ප්‍රමෝදමත් වෙලා එපාර මම මේ අරියංකයක් මිනිත්තු 10ක් විතර කෙරුවා. එතකොටත් මේ සාමාන්‍ය විදිහට මුකුත් කැලිහිත නිදහස්ව හරි ක්ලියර්ට තිබ්බ සල්වාස. එතකොට මට ධම්මවාසයෙන් දැනගන්න ඕනේ ඒ මම දැක්කේ විදර්ශනාවද කියලයි, අනිත් එක ඒකටද විදර්ශනා භාවනාව කියන්නේ එකටයි. අනිත් එක සංවාසිත මේ සක්මන පටන් ගත්තට පස්සේ මම ආපහු කරන්න මගේ සිතුවිලිත් එන්න පටන් ගත්තා. නැත්තම් මට සිතුවිලි නැතුව තිබ්බේ නිකන් එච්චර එන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් සිතුවිලි එන නිසා මම ඉන්න දීලා බලනවා සිතුවිලි වල තියෙන කෙලෙස්. කෙලෙස් බල බල ඒක හඳුනා හඳුනා ඒක ඇක්නොලෙජ් කර කර ඒක හද හද යනවා. ඉතින් ඒක හරිද කියන එක තමයි ඔබ වහන්සේගෙන් මම කාරණිකව ඉල්ලන්නේ.
හොඳයි. දැන් විපස්සනාව කියලා ගොහම ඉතින් ගා පුළුල් ක්ෂේත්‍රයක්. අපි වර්තමාන මොහොතේදී පැන නගින දේවල් ඒ අන්දමින්ම තත්ත්ව ආකාරයෙන්ම නැත්නම් භූත වශයෙන්ම දැකීම කියන්නේ විපස්සනාවේ ඒක මට්ටමක් තමයි. ඉතින් ඒවැයි තව තව පැති තියෙනවා, තව තව ඉදිරි පියවර තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම විපස්සනාවක් හැටියට ඉතින් හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් දැන් ඔය මට්ටමත් විපස්සනාවේ මට්ටමක් කියලා නැත්නම් ඇත්ත ඇරිසටින් තේරුම් යාමක් කියලා කියන්න පුළුවන්. බුදු අපි කයට ඇවිදින්න දීලා කය දිහා කොහොම බලාගෙන යනකොට ඉතන තියෙන අමුතු බැල්මක්, අමුතු විශේෂයෙන් දකීමක්. ඒකම තමයි විපස්සනාව කියන වචනේ තියෙන්නේ. විශේෂ ආකාරයෙන් බලන බැලීමක් මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි මමෙක් ඇවිදිනවා, කෙනෙක් ඇවිදිනවා, පුජ්‍යලයක් ඇවිදිනවා, මම සක්මන් කරනවා කියලා ඒ හදාගත්ත ආත්ම දෘෂ්ටියක පැටලී ගැනීමක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ අවිද්‍යාව මූලික කරගත්ත ඒ පැටලිල්ලෙන් අයින් වෙලා අපි උත්සාහන්ත වෙනවා මේ බුදුහාඳුරන්ගේ දහම අහලා ඒ තුල ප්‍රායෝගිකව හැසිරෙන්න. එතෙන්දී අපි අර වගේ කායේ කාය අනුපස්සී විහෙරති. කය දිහා වෙනින් දෘෂ්ටි කෝණකින් බලන්න ඉගෙන ගන්නවා. වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ බලනවා. එතකොට ඉතින් ඕක වෙන්න පුළුවන්. එතකොට ඉතින් සමාහලට තේරෙනවා මේ කය නිකන් රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ ඇවිදිනවා. එමු නැත්තම් නිකන් මේ ඔරුවක් පදිනවා වගේ මේක සිද්ධ වෙනවා. එහෙම නැත්තම් බයිසිකල් එකක් පදිනවා වගේ සිද්ධ වෙනවා. ඇටසැකිල්ලක් යනවා වගේ සිද්ධ වෙනවා. ඉතින් එක එක විදිහට පේන්න පුළුවන්. එක එක කෙනාට එක එක විදිහට පේන්න පුළුවන්. ඉතින් ඔක තවදුරටත් කරගෙන යන්න. ඉතින් මේවෙන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි ඇටසැකිල් එකට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි ගාව තියෙන්නේ ඕක තමයි. මේ හැමෙන් ආවරණය වෙලා තියෙන ඇටසැකිල්ලක් තමයි ඉතින්. ඉතින් අපිට අපේ පිළිවඳවම මේ කය පිළිවඳවම යථා ස්වභාවය තේරෙන්න. ඉතින් මේ ගැන පහළ වෙන්නේ එක්තරාන්දම නිබිදාවක්. අර දැඩිව ග්‍රහණය කරගත්ත මම තමයි ලස්සන, මම තමයි කෙරුම්කාරය කියලා හිතාගන්න ආකල්පෙන් අයින් වෙලා මෙතන හුදෙක් ඇටසැකිල්ලක් තියෙනවා, කොටස් ගොඩක් තියෙනවා. මේ කොටස් ගොඩක එකතුවක් මෙතන තියෙන්නේ. රාශි සංඥාවක් අපේ හිතේ පහළ වෙනවා. ඉතින් ඒක ඒ එතෙන්ට එනවා කියන්නේ පොඩ පොඩ අපිට ටික ටික නුවණ දිනු වෙනවා කියන එකයි. ඉතින් ඒ එක උත්තරයක්. අනිත් එක මොකක්ද ඇහුවා? මේ තව ප්‍රශ්නයක් මොකක්ද ඇහුවේ?
මගේ thoughts සමිනා.
ඒක කමක් නැහැ. ඔව් ඒ ක්‍රමේ වරදක් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඒ ක්‍රමේ පාවිච්චි කරලා එන පැන නගින සිතුවිලි හිතින් අයින් කරලා නැවතත් කයට හිත ගන්න භාවිතා කරන ක්‍රමේ ප්‍රශ්නයක් නැහැ. ඔව් සමිනා,
ඒ thoughts එන්නේ ස්වාමිනවංශ භාවනාවේ නෙවෙයි. මොකද මම සති සම්පජන්න වගේ මම සතිමත් දවස පුරා ගත කරනවා සාමාන්‍යයෙන්. එතකොට තමයි thoughts එන එක අඩු වෙලා තිබ්බේ. හැබැයි සක්මනේ දැන් thoughts එනවා. ඒ නිසා මම thoughts ටික බලනවා ස්වාමීන් වහන්සේ. බලලා මේක වැරදි, මේක හරි, මේක තමයි කියලා මම එතකොට මගේ මාව හොඳට දකිනවා.
හොඳයි. වැරදන්නේ නැහැ. වැරදන්නේ නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි තුල ශක්තියක් ගොඩනගෙනවා. අපේම හිතේ එන සිතුවිලි දිහා අර වෙනත් දෘෂ්ටි කෝණකින් බලන්න. දැන් වෙනදට නම් උනේ මේ සිතුවිලි ඇවිල්ලා මගේ මේවාට අනුව මම ක්‍රියාත්මක විය යුතුයි. මං ඇවිල්ලා හරිම රාග බරිත පුජ්‍යලයෙක්, මං ඇවිල්ලා හරිම ද්වේෂ බරිත පුජ්‍යලයෙක්, මම නම් මහා නරක පුජ්‍යලයෙක්, මම නම් හරිම ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයෙක් කියලා අපි මේ එන සිතුවිලි හරහා කෙනෙක් හදාගත්තා. නමුත් දැන් එහෙම කරන්නේ නැතිව මේවා හුදෙක් සිතුවිලි පමණයි. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති, සදෝසං වා චිත්තං සදෝසං චිත්තං දිපජානාති කියලා ඉතින් බුදුහාමුදුරු උගන්වනවා. මේ වෙලාව හුදෙක් සිතුවිලි පමණයි, මේ වෙලාව රාග සිතුවිලි පමණයි, මේක ද්වේෂ සිතුවිලි පමණයි කියලා අපි අර ඒවට දීපු අගය අඩු කළා. ඒවයින් අපි කරගත්ත කෙනෙක් පුජ්‍යලෙක් මමෙක් හදාගන්න ඒ ගතිය අඩු කළා ඒව දිහා බලන්න පුළුවන් නම් ඒක කිසි වැරද්දක් නැහැ.
කොහොමද
ඒක අද
ස්වාමීන්
වහන්සේගේ
බලදේශනාවට
හරියට ප්‍රොජෙක්ට් තුන
ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය පරියංකේ ඉන්නකොට සමහර වෙලාවට දැන් හුස්ම රැල්ලක් දැනෙන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති අවස්ථාවල් පහුවේගෙන යනකොට දැනෙනවා යමක් අල්ලගන්න හොයනවා කියන එක.
හරි.
එහෙම අල්ලගන්න දැන් අර කම්පන චංචලයක්වත් කිසිම දෙයක් නොදැනී ඔකේ ඉන්නකොට මටම තේරෙනවා මම හොයමින් යනවා මොනවා හරි අල්ලගන්න කියන්නේ.
හොඳයි.
එතකොට එහෙම දෙයක් නැහැ කියන එක අර හිස් බව දකින්නකින් හිතෙනවා. ඉතින් ඒකෙන් ඒක සුළු වෙලාවක් තමා තියන්නේ ආපහු මොනවා හරි අල්ලගන්නවා. ඒ වුණත් ඒ වගේ වෙලාවක චුට්ටක් හරි උපාදානයක් නොකරන අවස්ථාවක්ද කියලා දැනගන්නත් කැමතියි.
ඔව්.
ඒ වගේම මේ අපි සාමාන්‍ය ජීවිතේදී පුළුවන් තරම් චේතනාත්මකව හැම දෙයක්ම කරනවා කියලයි මට දැනෙන්නේ. එතකොට ඒවා සිද්ධ වෙනකොට අපි ඒවා පටිච්චසමුප්පන්න විදිහට දකින්න ඕනද නැත්නම් ඒවත් අපේ ආසය අනුසය හින්දා සිද්ධ වෙන දේවල්ද කොහොමද ඒවට ප්‍රතික්‍රියා කරන්න ඕනේ මොකද්ද කියන එක දැනගන්න.
මම දෙවනි ප්‍රශ්නයට මුලින්ම ආවොත් ඇත්තටම අපි ඒ කියන්නේ එදිනදා කටයුතු කරද්දී අපේ හිතේ ගොඩනැගුණා නම් මනාප අමනාප ওই දෙකේ සංකලනයක් හිත ආයෙත් නිකන් බර වෙනවානේ. ආයෙත් නිකන් හිර වෙනවා. ආයෙත් නිකන් හිතේ ආතතියක් ගොඩනැගෙනවා. අර තිබිච්ච සරල ගතිය අපිට අහිමි වෙනවා. හිත ආයෙත් නිකන් ආතති ගත වෙනවා. එතකොට තමයි අර ක්‍රමයේ යොදන්න තියෙන්නේ. මේකයිලා පටිසෝපන්නයි මේකයිලා සංකතයි මේකයිලා ඕරාලිකයි හරි රළුයි හරි බරයි කියලා තේරුම් ගන්න අවශ්‍ය අන්න ඒ දුකක් පහළුණා. මේක අතකින් කියනවා නම් අපි මේ දුක්ඛ සත්‍යයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ දුකක් ආයි හට අරගෙන තියෙන්නේ. දැන් මේ රළුයි කියන එක ඕලාරිකයි කියන්නේ මේ දුක. ඊළඟට මේ පටිසෝපන්නයි කියන්නේ මෙන්න මේ දුක. සංකතයි කියලා කියන්නේ මෙන්න මේ දුක. ඒතකොට මෙන්න මේ නැවතත් උන දුකක් හට අරන් තියෙනවා. තොර ඒ දුක හට අරගත්තට පස්සේ ඊට පස්සේ තමයි අපි තේරුම් ගන්න යා මේ ආපු ගමන මම මේ කරපු සංස්කරණ රාශිය මේක පැටිසෝපන්න වශයෙන් මේක ගොඩනගෙන ආකාරය අර කලින් තිබිච්ච සරල බව. එතකොට නිකන් අර හිතට ආයෙත් නිකන් අර එයාට ආයෙත් ගෙදර පෙන්නලා දුන්නා වගේ. එයා නිකන් ආයෙ දැන් ගෙදරින් එළියට පැන්නා. හිතන්න තමන් දරුවෙක්ව හදාගෙන යනකොට දරුවට හොඳ නරක කියලා දෙනකොට දරුවා ආයෙත් ගිහිල්ලා වැලිය අත ගන්නවා. ආයෙත් ගිහිල්ලා මඩ අත ගන්නවා. ඉතින් යාව ගෙනල්ලා ආයෙත් ඉතින් අම්මා ගෙදරින් ගෙනල්ලා තියෙනවා. ආයෙත් තොටිල්ලෙන් එළියට පයින්නවා. ආයෙත් ගෙනල්ලා තොටිල්ල ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි අපිත් මෙතන කරන්නේ. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද මේ අර ඕ දැන් සක්මනේදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොයි තරකදී වුණත් අපේ හිත ඔය වගේ ඒ කියන්නේ අරමුණු වල බැහැ ගන්න නැතිව අරමුණක් මත පිහිට ගන්න නැතිව කොහොම සරලව තියනවා නම් එතනට වටනකමක් දීලා තමයි මුලදී අපි ඒ තන අපේ හිත තහවුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද එතෙන්ට වටනකමක් දිය යුතුයි කියලා අපිටම ඕක හිතෙන්නේ නැහැ හුඟක් වෙලාවට. මොකද අපි සාමාන්‍යයෙන් වටනකමක් දෙන්නේ එතන පුජ්‍යල භාවයක් මාන්නයක් කෙනෙක් පුජ්‍යලයක ගොඩනගෙනවා නම් තමයි අපි එතෙන්ට වටනකමක් දෙන්නේ. මාව වර්ණා ගන්නවා නම් මම කැමතියි. මට මුල් පුටුව දෙනවා නම් මම කැමතියි. ඊළඟට අපිටම මටම ලාභයක් ලැබෙනවා නම් මම කැමතියි. මගේ නම කියවෙනවා නම් මම කැමතියි. එහෙම නම් ඉතින් සාමාන්‍යයෙන් අපි දෙයක් අගය කරන්නේ. මම යාළු මිත්‍රය තෝරන්නේ කොහොමද? එතකොට ඒ යාළු මිත්‍රයෝ මාව අගය කරනවා. මට තමයි මේගොල්ලෝ තැන දෙන්නේ. මට තමයි මුල් පුටුව දෙන්නේ. මට තමයි ප්‍රශංසා කරන්නේ. ඉතින් එහෙනම් මම ඒ අයට කැමතියි. දැන් නමුත් දැන් මෙතන එහෙම මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ හුදු සරල දැනුවත් බවක් විතරයි. ඉතින් ඒ නිසා අපි ස්වභාවයෙන් මේ තැනට ලොකු වටිනකමක් දෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ බුදු කෙනෙක්ගේ බණක් අපිට අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේ කියනවා මෙතන තියෙනවා එක්තරා අන්දමක සරස් නොකල ස්වභාවයක්. මෙතන තියෙනවා එක්තරා අන්දමක ශාන්ත ගතියක්. මෙතන තියෙනවා සරල ගතියක්. ඒ තැන පොඩ්ඩක් ඉන්න බලන්න. මේ තැන පොඩ්ඩක් ඇසුරු කරන්න බලන්න. විවේක නිසිතං. මේ මෙතන තියෙන විවේක ස්වභාවයක්. මේ විවේකය ඇසුරු කරන්න බලන්න. විරාග නිසිතං. මෙතන රූපයක් ගැන, සද්දයක් ගැන, ගඳක් සුවඳක් ගැන, එතන ඒ බඳු ඒ ඒ බාහිර අරමුණු ගැන රාගී ස්වභාවයක් ඇලීමක් මෙතන නැහැ. මෙතන තියෙන විරාගී ස්වභාවය. මේ ඒ ස්වභාවයට ඒ විරාගී ස්වභාවය ඇසුරු කරන්න බලන්න. ඊළඟට නිරෝධ නිසිතං. දැන් මෙතන තියෙන නිරුද්ධ වෙච්ච ස්වභාවයක්. මෙතන මොකක්වත් නැවත නැවත හටගන්නා ස්වභාවයක් නැහැ. නිකන් මොහි තැම්පත් වුණාමයි. අලුතින් දෙයක් හට ගන්න ගතියක් මෙතන නැහැ. එන්නේ නිරෝධ ස්වභාවයක්. ඊළඟට පටිසග්ගානුපස්සී. මෙතන දෙයක් අලුතෙන් ආවට ඒක අල්ලන්න යන්න එපා, අතහැරලා දාන්න. ඒතකොට එක එක පැතිවලින් බුදුරජාණන් වහන්සේ වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්න තමයි අපේ හිත හඳුනගන්නේ මේ ස්වභාවය හිතේ නිකන් gedara වගේ. හිතේ නිකන් ප්‍රകൃතිය වගේ. හිත හඳුනගන්නේ යන්නේ එහෙම කරන්න තමයි. කරද්දි තමයි. හොඳයි.
සෙල්ලම්.
හොඳයි. තේරුවන් සන්නයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්.
රුක්මාලි දසනායක ඔබගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න.
අස්රයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව්.
ස්වාමීන් වහන්සේ මම මේ මට තියෙන අද ප්‍රශ්නයක් කියන්නේ අද දේශනාවත් මාගේ පොහුණුවත් අල්ලලා ඇතිවෙච්ච දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම කාලයක් ඉස්සේ පරියන්ඛයයි සක්මනයි දෙකම පුරුදු වෙනවා. විශේෂයෙන් සක්මනේ අඩු වශයෙන් පරියන්ඛෙත් වැඩි වශයෙන් සක්මනේත් දැන් සිතුවිලි ගොඩක් එනකන් සමහර වෙලාවට ප්‍රපංච දක්වා යන සමහරක් වෙලාවට ඒවා විතක්ක විචාර නැත්නම් කොහොම කෙටි ප්‍රපංච මම දැන් ඒවා අඳුරගෙන තියෙන දිගට යනවා සමහර ඒවා කෙටියට යනවා ඊට පස්සේ එන්න අඩු වෙලා පොඩි ඉක්මනින් මතම් වාක්‍ය දෙකක් තුනක් වගේ එලා එහෙම අඩු වෙලා යන පැයක් කරනකොට අඩු වෙලි යනවා එක දැන් මාගේ ප්‍රශ්න තියෙන්නේ දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් මම මොන හරි දැන් පංචයක් කරනකොට මම ඒ දිහා මම පුහුණු වෙලා තියෙන්නේ මට එහෙම දෙයක් වෙනවා කියලා දකිනවා මම දැන් ඒක එහෙම දැකීමෙන් නවත්තනවද නැත්නම් විමර්ශනය කරනවද ඒවිලි එතන මෙතන සංකත ඕලාරික පරිසම්පන්න දෙයක් කියලා නැත්තම් මෙතන ඒ ඉඳක් පක්ෂිතාවයන්ම ඇතිවෙච්ච හැටි පටිච්ච සම්පන්නව ඇති වෙන හැටි එතන විමර්ශනය කරලා මාත හදන්නද එහෙම නැත්නම් එතනදි තනි කරවුතු නිරීක්ෂණය කරලා භාවනාවෙන් පිටක් අයිබත් වුණාම අපි ඒක දිගට මානසිකාර කරලා මට මෙහෙම වෙච්ච දැක්කේම මම තවදුරටත් තහවුරු කරගන්නද එහෙම නැත්නම් ඒ වෙලාවේදී මම තව එක විමර්ශනයේ යෙදෙනවල මානසිකාර කරනවාද මේක මට මේ ප්‍රපංචයයි කොහොමද මගේ කොහොමද මේකට මම තණ්හාවක් නැත්නම් ඒ ප්‍රපංචයෙන් එන්න හේතුව මොකක්ද කියන එක මම බලනවාද ඒකද සුදුසු එහෙම නැත්නම් ඒක මම දැනගත්තා මට වෙන වෙන දෙයක් වුණා මේ විදිහට යනවා ප්‍රපංච වගේ කියලා ඇවිල්ලා ඒකේ ස්වභාවය දැනගෙන මොනවද මම ප්‍රපංච කළේ කියලා හොයාගෙන පස්සුව භාවනාවෙන් පස්සුව ඒ ගැන විමර්ශනය කරන එකද හරි
ඔව් ඉතින් ඒක දෙකම හරි කියලා තමයි කියන්න වෙන්නේ ඒක අවස්ථානුකූලව තමයි තේරුම් ගන්න වෙන්නේ ඉතින් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට හිතන්න මොකක් හරි හිතේ ඔය වගේ ප්‍රපංචයක් ගොඩනගුනහම ඒක ඒ ගැන සතිමත් වෙච්ච ගමන්ම ඒක නැති වෙලා යනවා ඉතින් එතකොට අරතරන් දඟලන්න දෙයක් නැහැ මේක පටිසෝපන්න වශයෙන් දකින්න ඕලාරික වශයෙන් බලන්න සංකත වශයෙන් බලන්න හුඟක් ඒ තරම් අපි වෙහෙසෙන්න අවශ්‍ය නැහැ මුලදී ඔය වගේ ක්‍රම පාවිච්චි කරාම අර එතන එක්තරාන්දමක අර ධර්ම සතුටක් ගොඩ නැගෙනවා එක්තරාන්දමකින් අර අපි තුල ප්‍රඥාවක් ගොඩ නැගෙනවා ඒ වගේ වාසි තියෙනවා හැබැයි ඒකේ නැවත නැවත යෙදෙන්න ඔය ඔක්කොම ක්‍රියාපටිපාටිය කරන්න අත්‍යවශ්‍ය නැහැ ඔය මුළු ක්‍රියාවලියම හරහා යන්න අවශ්‍ය නැහැ ඒක තේරුම් ගත්ත ගමන් නැතිලා දැන් බුදුරජාන් වහන්සේ දෙන උපමාවත් ඒ වගේ උපමාවක් නේ දැන් මේ ක්‍රම තුන කියලා දුන්නාට මොකද දෙන උපමාව මේ අසුරු සැනක් ගහන සැනකින් අතෙන්ට යන්න ඇහිපිල්ලම් ගහන සැනකින් එතෙන්ට යන්න. එතෙන් දැන් ඇහිපිල්ලම් ගහන සැනකින් අපිට ඔය ක්‍රියාවලිය කරන්න බෑනේ. ඔය මුළු පද මේ මුළු ක්‍රියාවලිය කරන්න නම් අපි චුට්ටක් එතෙන්ට වෙලාවක් යනවා. මුලදී එහෙම වෙලාවක් යනවා. ඒකයි මම කියන්නේ මුලදී අපිට විනාඩි 5ක් යාවි සමහර විට ඔය පරණ හිතේ තැනට හිත ගන්න. එතෙන්දී අපි සමහර වෙලාවට ඕලාරික වශයෙන් දැක්කා. ඒක බලබලා ඉඳදී තමයි යන්න අතෙන්ට ගියේ. නැත්නම් පරිසෞපන්න වශයෙන් දැක්කා. එහෙම බලමින් ඉඳදී තමයි ආයෙත් පරණ තැනට ගියේ. එතෙන්දී යම්සි කාලයක් ගත වුණා. හැබැයි නැවත නැවත මේක පුහුණු වෙන්න ඒ අපිට ඒ අපේ ප්‍රകൃතියට හිත ගන්න ගත වෙන කාලය අඩු වෙනවා. පස්සේ පස්සේ ඒ අලුත් තත්ත්වයක් නැත්නම් ඒ විකෘති තත්ත්වයක් හිතේ ගොඩනැගෙන බව තේරුම් ගත්ත සැනින් ආයෙත් හිත අනිත් පැත්තට යනවා. ඉතින් ඒ නිසා ඔය කියන අවස්ථාව ඒ අපි තුල තමයි රඳාපවතින්නේ. ඇතැම් වෙලාවකදී අපිට පොඩ්ඩක් දඟලන්න වෙනවා ආයෙත් හිත යථා තත්ත්වයට ගන්න. ඇතැම් වෙලාවකට එහෙම අවශ්‍ය නැහැ. මේ අලුත් විකෘති තත්ත්වයක් ගොඩනැගෙන බව තේරුම් ගන්න සැනකින්ම යා අනිත් පැත්තට යනවා.
තෙරුවන් සරණයි
ඊළඟ
දහම් ගැතළු ඡයංගකට ක්‍රිපත් කරන්න පුළුවන් අන්මියුට් කරන්න චක්ක විඥානි නැති කල්ලි අර ඒ විදිහට කියන්නේ කියන එකේ එතන ඇස නැති කල්ලි කියලා අර එහෙම අදහස් කරන්නේ මොන වගේ දෙයක්ද කියලා පොඩ්ඩක් ඒක.
ඔව් දැන් මෙතන ජයන් මහත්තයා මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඕක තව පැත්තකින් විස්තර කරන්න මට පුළුවන් ඒ සූත්‍රෙට කියන කාම ගුණ සූත්‍රය කියලා යත්ත චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදි තබ්බේ. ඔන්න විදිහට බුදුහාමුදුරු විස්තර කරනවා. ඒ කියන්නේ දැන් මේ දැන් සාමාන්‍යයෙන් ඇහි ක්‍රියාකාරීත්වය තමයි ඇහ ආයතනයක් වශයෙන් කටයුතු කරන එක. දැන් ආයතනයක් කියවහම නිකන් අපිට රළු වශයෙන් අපිට ගන්න පුළුවන් ආයතනයක් කියවහම වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙන තැනක්. එතන සංස්කරණ රාශියක් සිද්ධ වෙනවා. එතන පියවර රාශියක් එතන සිද්ධ වෙනවා. අන්න ඒ ආයතනීය ක්‍රියාකාරීත්වය නැවතිච්ච ස්වභාවය තමයි දැන් මේ චක්කුංච නිරුජ්ජති. ඇහැ නැතිවීම කියලා කියන්නේ. එහෙම නැතු මේ ඇහැ අන්ධවීම කියන එක නෙමෙයි. ඇහි ඒ ආයතනීය ක්‍රියාකාරීත්වයක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඇහෙන් ඇහැට එක්තරා අන්දමකින් රූපයක් ආපාදගත වුණහම මුලින් පහළ වෙන්නේ මේ නිකන් ඒකේ රූප සටහනක්නේ. දැන් මහත්තයා දන්නවනේ කෑන කෑ මොකක්ද අර දෘෂ්ටි විතානේ යටිගුරු වෙච්ච ප්‍රතිබිම්බයක් තමයි මේ අපේ ඇහි පහළ වෙන්නේ. ඉතින් ඕක ගැන තමයි අපි ඊළඟට ඒක උඩුකුරු කරගෙන ඒකට නම්ගම් දීගෙන ඒකට වර්ණ ගන්වගෙන ඒකට තව තව කෑලි මූට්ටු කරලා අපේ අතීත මතක සටහන් එකතු කරලා ඊට පස්සේ අපේ ruci arjukam එකතු කරලා අනාගතය ගැන තියෙන අපේක්ෂාවන් එකතු කරලා ඔය වගේ අපි අර එතන ආයතනයක් කරගන්නවා. දැන් ඔන්නය ඒ කටයුතු රාශිය තමයි සෑහෙන්න අඩු වේගෙන එන්නේ. එතන නිකන් හුදු රූප සටහන පහළ වුණා. ඒක දෙයක් කරගන්න යන්නේ. ඒ මතින් හිතුවිලි ජනනය කරන්න යන්නේ. ඒ මතින් කතන්දරයක් ගොතන්න යන්නේ. හිත තියෙනවා නිශ්චලව. හිතන්න දැන් ඔයා සක්මනේ සක්මන් කර කර ඉන්නවා. ඒ වෙලාවේ ඔන්න අපිටම රිලව එක්කා. නැත්තම් සමනලේ එක්කා. හැබැයි හිතට ගාලක් නැහැ. දැක්කේ නැත්තේ නෑ දැක්කා. හැබැයි උමනාවෙන් ඒක දිහා බලන්න ගෙහිලා මේ අහවල් જાතියේ රිලවෙක්ක, අහවල් ගහතේ සමනලේක්ක, මෙයා මෙහින් යාවේ අරකේ මේකේ කියලා. ඒක ෆොටෝ එකක් ගන්න ගිහිල්ලා එහෙම මොකක්වත් කරන්න යන්නේ නෑ. දැක්කා එතනින් ඉවරයි. ඒතර අන්න ඒ ආයතන ක්‍රියාකාරීත්වයක් නැතිවීම චක්කුංච නිරුජ්ජති. රූප සංඥාච විරජ්ජති. එතකොට අර හිතේ ඒ නිසා දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අපි ඇහෙන් රූපයක් දැකලා ඊට පස්සේ ඇහැ පියාගත්තත් ඒ රූපය අපේ හිතේ නිරූපණය වෙනවනේ. මොකද ඒ තරමට හිත ඒක අල්ලගෙන. එතකොට තමයි මේ රූපය ඒ දැකපු රූපයේ දිහා රාගයෙන් බැඳිලා ඒ රූපය අපි ඇහැ වැහුවත් අපේ හිත ඇතුළේ නිරූපණය වෙනවා. දැන් හිතන්න කවුරු හරි පිරිමි ළමයෙක් ලස්සන ගැහැණු ළමයෙක්ව දැක්කා. ඉතින් හොඳට බැලුවා. බලලා හොඳට ඔන්න හිතේ ධාරණය කරගත්තා. දැන් ඉතින් හිතේ දැන් gedara ගියත් ඒ රූපේ හිතේ මැවෙනවා. ඉතින් ඕක වෙන්නේ රාගයක් නිසානේ. ඔන්න ඔය දේ වෙන්න බෑ දැන්. දැන් අර රූප සංඥා මැකිලා යන්න ඕනේ. දැක්කා දැක්කා පමණයි ඒක ආයි හිතේ හොල්මන් කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රූප සංඥාච විරජ්‍යති. දැන් එතන විරංජනේ වීමක්, මැකී යාමක්, නිකන් දිය වී යාමක් තමයි රූප සංඥාවට සිද්ධ වෙන්නේ. එතකොට තමයි යන්නේ හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්නේ. හිතේ මේ සංඥා හොල්මන් කරන්නේ නැහැ. සංඥා ඇවිල්ලා හිතට කරදර කරන්නේ නැහැ. අන්න ඒ එතෙන්දී තමයි එතකොට අපිට කතා කරන්න වෙන්නේ ඇහත් නිරුද්ධ වුණා, රූප සංඥා මැකිලා ගියා. දැන් හිතේ තියෙනවා පැහැදිලි බවක්. ඔව්.
නැහැ. අපි අනිච්චිත වෙන්න මොහොතක තියෙන තත්ත්වයක් වගේ දැක් තමයි පැහැදිලි කරන්නේ.
අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු ශ්‍රීමන්තට ඉදිරිපත් කරන්න
පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි.
ඇහෙනවද
මං කියන එක? ස්වාමීන් වහන්සේ මගේ භාවනා පිළිබඳ උපදෙස් මම ආනාපාන සති භාවනාව තමයි කරන්නේ. සාමාන්‍යයෙන් හුස්ම දැනෙන්නේ නාස් කුහරයේ මැද වගේ. ඒක ඉක්මනටම සියුම් වෙනවා විනාඩි ගානකින්. ඒක නිකන් මේ සාමාන්‍ය ලාස් ස්පර්ශයක් වගේ තමයි දැනෙන්නේ. ඒක නැත්තම් පිළිමැදීමක් වගේ. ඒක ඉක්මනටම නාසයෙන් ඉවත් වෙනා නාසය ආසන්නයේ නාසයේ ඉදිරි පිට මූණ ඉදිරි පිට වගේ තේරෙනවා. ඊට පස්සේ ඉක්මනටම ඒක පැතිරිලා වගේ තේරෙනවා. සමහරවිට මූණ ඉස්සරහ සමහරක් වෙලාවට මූණ ඉස්සරහ පැතිරිලා වගේ සමහරක් වෙලාවට ශරීරයේ ඉදිරි පස්සේ ශරීරයේ වට කරගෙන පැතිරිලා වගේ. මේ කොහොම වුණා මට ඒ ගැන අවධානය යොමු කරගන්න පුළුවන් කිසි බාධාවක් නැතුව. එතකොට හුඟක් වෙලාවට අර හුස්ම පටන් ගන්නකොට තිබුණන්නේ අර ඉන් අවුට් ඉන් අවුට් කියලා රිද්මයක් වගේ. ඔය වෙලාවට අර හුස්ම සිවුම් වෙනකොට රිද්මය විතරයි ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන්නේ. එතකොට රිද්මයම අර ශරීරයේ වටේ පැතිරිලා තියෙනවා වගේ හරිය මොහොන ඉස්සරහන් හරි තියෙනකොට රිද්මය විතරක් නිකන් බොහෝම සිවුම් ඒක පිම්බීමක් හැකිලීමක් වගේ කියන්නත් පුළුවන් දැනීමක් විතරක් කියන්නත් පුළුවන් කොහොම වුණත් වචනෙන් කියන්න අමාරුම සියුම් හැඟීමක් ස්වාමීන් වහන්සේ මේක ඕක ගැන මට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් එතකොට ඕක සම්බන්ධයෙන් මගේ පළවෙනි ප්‍රශ්නේ මට ඒ වෙලාවට හිතෙනවා හුස්ම කියන්නේ සංඥාවක් පමණයි කියලා හුස්ම මට දැනෙන්නේ සංඥාවක් විදිහට පමණයි කියලා ඉන්පස්සේ භාවනාවේ නැගිට්ටට පස්සේ මට හිතෙනවා දැන් අර හුස්ම ගැන මට දැනුණන් සංඥාවක් පමණයි කියලා ඒකම මට දැනෙන හැම දෙයකම ඒක අදාළයි නේද කියලා. ඒ කියන්නේ මට දැනෙන හැම දෙයක්ම හුදෙක් සංඥාවක් පමණක් නේද කියලා මට හිතෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ඒක
අපි පොඩ්ඩක් හොඳයි අපි මේක පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. ඒ කියන්නේ දැන් ඇත්තටම සංඥාව කියන්නේ එක පැත්තක් තමයි. ඒ කියන්නේ අපිට දැන් ඔතෙන්දී සංඥාව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ස්කන්ධ පහකට බෙදලානේ බුධාඳුරෝ ඕනම අත්දැකීමක් විස්තර කරන්නේ. ඉතින් ඒක එක්තරා අන්දමක ද්‍රව්‍යමය පැත්තක්, රූපී පැත්තකුත් විස්තර කරනවා. ඊළාට ඒකේ සියුම් වේදනා පැත්තකුත් විස්තර කරනවා. ඊට සංඥා පැත්තකුත් විස්තර කරනවා. ඊළාට යම්කිසි සකස් ක්‍රීම් පැත්තකුත් විස්තර කරනවා. එතකොට දැනගැනීම් පැත්තකුත් විඥාන වශයෙන් විස්තර කරනවා. ඉතින් ඔය ප්‍රහෙන් අපිට යම් අත්දැකීමක් ලබද්දී කීපයක් ඉස්සරහට එන්න පුළුවන්. කීපයක් හොඳට ඉස්මතු වෙලා එහෙම නැත්නම් හොඳට පැහැදිලි වෙලා පේන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් ඒවාත් නිකම් පසුබිමේ තියෙනවා. හැබැයි ඉතින් අපි මූලික කරගත්තේ මෙතෙන්දී දැන් සංඥාව. ඒ සංඥාවත් ඉතින් ෂය වෙලා යන්න පුළුවන්. දැන් ඔය මට්ටමේදී දැන් අර කලින් තිබිච්ච ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන මට්ටමේ රළු සංඥාව දැන් නැහැ. ඒක ක්‍රමානුකූලව ෂය වෙලා ගියා. දැන් නිකන් හුදු රිද්මයක් විතරක් බවට පත් වෙලා තියෙනවා. නිකන් එන යන ස්වභාවයක් තියෙනවා. එච්චරයි. ඒ වගේ අර සංඥාවේ වියකියාමක්, සංඥාවේ වැයවියාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඊට පස්සේ අර මුළු කයේම වටේ තියෙන නිකන් පැතිරිච්ච ගතිය නිකන් ආලෝක ස්වභාවය ඒව ඇවිල්ලා ටිකක් අර මේ මේ අර සමාධියක ලක්ෂණ එතන තියෙනවා. දැන් අපි තුල ගොඩනගෙනකොට යම් ප්‍රමාණිකුලව සමාධියක් ඔය වගේ එනවා නිකන් නිමිත්තක් වගේ නිකන් ආලෝක ස්වභාවයක් වගේ නිකන් වලාපටලයක් වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් අපිට ඒක දිහා බලන් හිටියොත් ටිකක් ගැඹුරු සමාධියකට යන්නත් පුළුවන්. අපි එහෙම යන්නේ නැතුව මේ කයේ දැනෙන දේ දිහා විචක්ෂණශීලියෝ බැලුවොත් මෙතන තියෙන්නේ එන යන ස්වභාවයක්, මෙතන තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. එහෙම නැත්නම් මේකෙන් අයින් වෙලාවට බලන්න පුළුවන් මෙතන තියෙන හුදු සැප වේදනාවක් කියලා. අර ඒක දිහා හුදු සංසිද්ධියක් දිහා බලන ආකාරයෙන් බැලුවොත් අන්න එතන තියෙන්නේ ප්‍රඥාව මුහුණු මූලික කරගත්ත බැලමක්. ඒක දෙකම අපිට ගන්න පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට ඔය දෙකම තියෙනවා. ඉතින් අර එක එක අය මුලදී ඉතින් එක එක දේවල් අල්ලනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් ඔයක තියෙන අර සුන්දරත්වය නිසා, ඒක තියෙන සැහැල්ලුව නිසා, ඔය ආලෝක ස්වභාවයට නැත්නම් ඔය නිමිත්තට කැමැත්ත ඇති කරගෙන, ඒකෙන් සතුටක් ඇති කරගෙන, ඒක දිහාම බලාගෙන ඉඳලා එතනින් හිතේ සමාධියක් ගොඩනගනවා. පස්සේ ඉතින් අත්දැකීම් ලබන්න ඒක පැත්තකට දාලා මේ එතන විපස්සනාවක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඉතින් දැනට මට තේරෙන විදිහට යන විදිහට යන්න දෙන්න. මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව ටිකක් අත්දැකීම් ලබා ගන්නයි අවශ්‍ය.
ස්වාමීන් වහන්සේ ඉතුරුට කියන්නද?
ඔව් කියන්න.
ඔව් ස්වාමීන් වහන්සේ මට ආලෝක ස්වභාවයක් දැනෙන්නේ නැහැ.
හරි.
ආලෝක ස්වභාවයක් සාමාන්‍යයෙන් දැනුණත් අර තද ආලෝකයක් නෙවෙයි නිකන් ලා
ප්‍රශ්නේ නැහැ.
ඔව්. ලා වගේ එහෙම
ඔව් හරි. ඒක ගැටලුවක් නැහැ. ඔය ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට ඒක බොහොම ප්‍රබෝෂරව දැනෙනවා. ඇතම් කෙනෙකුට බොහොම නියල් ආවට දැනෙනවා. ඉතින් ඕක ඇවිල්ලා නිකන් අර මේ 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 හිතේ සමාධියක් ගොඩනගෙනවා කියන එකට ලක්ෂ්මූලික ලක්ෂණයක් තමයි වෙන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉතුරු ටික ඒ විදිහට දැනෙන එක ගැන මම හිත යොමු කරගෙන මට ඉන්න පුළුවන් කරදරයක් නැතුව එතකොට මේ ඉතාම ශාන්ත ප්‍රණීත ස්වභාවයක් තමයි දැනෙන්නේ. වටා පිටාවේ ශබ්ද ඇහෙනවා ස්වාමීන් වහන්සේට. එතකොට අර හිත යොමු කළොත් අර මේ ඉඳගෙන මම සාමාන්‍ය පුතුවක ඉඳගෙන භාවනා කරන්නේ අර පුතුවේ ස්පර්ශ වෙන තැන්ෙම හිත යොමු කළොත් දැනෙනවා. මම සාමාන්‍යයෙන්ම හිත යොමු කරන්නේ නැහැ. අර හුස්මටයි දැනෙන දේටයි විතරයි යොමු කරන්නේ. කයට විතර යොමු කරන්නේ නැහැ. එතකොට මේ හිතුවිලි ස්වාමීන් වහන්සේ අර දැන් හුස්ම දිහා අර විද්මය දිහා ඔබේ බලාගෙන ඉන්නකොට හිතුවිලි එනවා යනවා. මම මේ හිතුවිලි එන යන බව තේරෙනවා. මට දැනෙනවා ඉවා මම මොනවද කියලා එහෙම හොයන්න යන්නේ නැහැ. හිතුවිලි ඔබේ යනවා එනවා. මම හුස්ම දිහා බලාගෙන නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඉතින් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ ඔය හිතුවිලි කොහොමද හිතුවිලි අඩුයි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් භාවනා කරන්න ඉඳගත් වෙලාවේ ඉඳලා එහෙමට හිතුවිලි එන්නේ නැහැ. දැන් ඔය වගේ වෙලාවට හිතුවිලි ගොඩක් අඩුයි. ඉතින් ස්වාමීන් වහන්සේ අර සමහරක් වෙලාවට හිතුවිලි දිහා බලාගෙන හිටියනේ සමහරක් වෙලාවට හිතුවිලි ඔස්සේ පැටලීලා යන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට මම ආපහු හිත දැනුවත් වෙලා හිත හුස්මට ගන්නවා. සමහරක් වෙලාවට නොදැනීම කතා ගොතගොත ටිකක් වැඩිපුර වෙලා යන වෙලාවලු තියෙනවා. ඉතින් එතකොටම මම ආපහු මේක ගැන එහෙම කලකිරෙන්නේ එහෙමත් නෑ. මේක තමයි හිතේ ස්වභාවය කියලා හිතලා ආපහු දැනෙන වෙලාවට හිත ගන්නවා ආපහු හුස්මට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ බලනවා උත්සාහ කරලා බලනවා මේ මොන වගේ සිතුවිලිද කියලා. එතකොට එන්නේ සාමාන්‍යයෙන් මේ අතීත සිදුවීම් පිළිබඳ මතකයන්, එහෙම නැත්නම් අනාගත සැලසුම් පිළිබඳ ඒවා සිතම කතා ගොත ගොත යන්නේ. එතකොට මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ සිතුවිලි එන්නේ සංඛාව නිසා තමයි කියලා. ඒක ඉතර තමයි මම ඔහොම භාවනාව දිගට කරනවා. එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර සිතුවිලි ගැන තව විපරම් කරන්න ඕනද? මම අර දැන් අපි ධම්මානුපස්සනාව ගැන එහෙම කියනකොට ස්වාමීන් වහන්සේ කියනවානේ අර ධම්මානුපස්සනාවේදී නිවරණ සබ්බය කියලා මේ අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඔය වගේ වෙනවා. එතකොට මම එහෙම හිතන්න යන්නේ හැබැයි පසුව කල්පනා කරනකොට මට තේරෙනවා මෙතන මට අර මේ ව්‍යාපාද ගතිය නම් හොඳටම අඩුයි. ජීන මිද්‍යාවක් එහෙම එන්නේ නැහැ. විචිකිච්ඡා එන්නේ නැහැ. මට එන්නේ මේ හිත විසිරෙන එකයි තණ්හාවම තමයි. ඒකකොට මට හිතෙනවා මෙතන මට එන සිතුවිලි වල මූලික තණ්හාවම තමයි කියන්නේ.
කරදන්නේ.
කොහොම තමයි මම ඉකටම කරගෙන
යන්නේ. හොඳයි. යන විදිය හොඳයි. ඔය කරන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතිය ওই වගේ වඩාගෙන යනකොට අපි තුල ඔය කුසලතාවය ගොඩ නැගෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සර නම් අපිට එච්චර කුසලතාවයක් නැහැ. හිතට එන මොනවාට හරි අපි අල්ලනවා, අහු වෙනවා, ඒ ඔස්සේ යනවා, දිගට දිගට හිත හිතා ඉන්නවා ඉතින්. හිතට කිසි නිදහසක් නැහැ. නමුත් දැන් අපි කුසලතාවයක් ගොඩ නගනවා. අපිට ඕමනා තැනට අවධානය යොමු කිරීමේ ශක්තියක්. එහෙම ගොඩනගාගෙන යනකොට ඒ කායනුපසනාව හරහා ඒ ගොඩනැගෙන කුසලතාවය ඊට පස්සේ දන්නේම නැතුව ඔන්න හිතට යෙදෙනවා. දැන් ඔන්න අපි හිත දිහාත් බලනවා. හිතට එන සිතුවිලි දැන අපි විමසලිමත් වෙනවා. මේවා හුදෙක් සිතුවිලි පමණක් බවට පත් වෙලා. ඒ නිසා ඒක කෙරෙන බව තේරෙනවා. ඒ නිසා ඔබ වළක්වන්න අවශ්‍ය නැහැ. යන විදිහ හොඳයි ඔය විදිහටම යන්න.
කාම ඡන්ද නීවරණය විස්තර කරනවා නේද? ඒ වගේම අපි යොදන්න ඕනද?
ඔව්. පුළුවන්. ඉදිරියේදී ඒක කරගන්න පුළුවන්. කියන්නේ දැනට ඒ අන විදිහට යන්න. දැනට නිකන් මේවා හුදෙක් විවිධ ස්වභාවයන් වශයෙන් නැත්නම් විවිධ චිත්ත භාවයන් වශයෙන් මේක රාගසිතක් මේක කාම ඡන්දයක් එහෙම කියලා හඳුනා ගනිමින් යන්න. පස්සේ පස්සේ ඒකේ වර්ධනය වෙනකොට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී තින් චිත්තානුපස්සනාවකදී අපි කරන්නේ ඒ જાතියේ සිතුවිලි හඳුනා ගැනීමක්. හඳුනාගෙන ඒවට යන්න ඉඩ හැරීමක්. ඒවා මම වගේ කරගන්නේ. ඒවා දිහා හුදු සිතුවිලි මාත්‍රෙන් නතර වෙනවා. පස්සේ පස්සේ ඒවා හට ගන්නකොටම තේරෙනවා. ඒ වගේ මුල් පුරුකෙකදීම අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඒකේ වර්ධනය සිද්ධ වෙන්නේ.
ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්නද? ස්වාමීන් වහන්සේ එතකොට මම මේ සක්මන් භාවනාව වැඩිපුරම කරන්නේ නැහැ.
ඒකත් කරන්නේ නැහැ.
ප්‍රශ්නයක් නැති මම.
නෑ නෑ ඒකත් කරන්නේ.
ගෙදර වැඩ කරනකොට ස්වාමීන් වහන්සේ පිටු පිටුවා ගන්න බලනවා. ඉතින් ඊට පස්සේ සක්මන් භාවනාව නොකලට තමයි
නෑ නෑ ඒකත් කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපිට මෙතන සමබරතාවය ගොඩනගන්නේ. මොකද එහෙම නැත්තම් සමාධි පැත්ත තමයි ඉස්සරහට එන්නේ. මෙතෙන්දී අපි සමාධිය විතරක් නෙමෙයි සතියයි ප්‍රඥාවයිත් ඉස්සරහට ගන්න ඕනේ. ඒ නිසා සක්මුණත් කරන්න.
ස්වාමීන් වහන්සේ තවත් මේ දැන් තියෙන පැන්ඩමික් තත්ත්වයෙන් තමයි මෛත්‍රී භාවනාවක් කරන්න කැමති. එතකොට දැන් ඔය ආනාපාන සති භාවනාවට කලින් හෝ පස්සේ මේක ප්‍රශ්නයක් නෑ නේද ස්වාමීන් වහන්සේ? කලින් කළාත් පසුව කළාත්
කලින් කරන්න. ඔව් කලින් කරන්න. ඒකත් හුඟක් වෙලාවක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ටික පොඩි වෙලාවක් කළා. ඒ කියන්නේ දැන් ඔතනදී ආනාපාන සතිය කියන එක මෛත්‍රියට එහා යනවා. ඒ නිසා අපිට ආනාපාන සතිය තුළ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් ඒ තුළම මෛත්‍රියක් තියෙනවා. ඒකට මෛත්‍රී භාවනාව මුලින් කරලා පොඩි වෙලාවක්. මම කියන්නේ හුඟක් වෙලා නෙමෙයි. ඊට පස්සේ ආනාපාන සතියට ගියාට වැඩක් නැහැ. මොකද ආනාපාන සතියේදී අපි කරන්නේ විතර්ක සමනය කිරීමක්. මෛත්‍රී භාවනාවේ තියෙනවා විතර්ක කිරීමක්. ඉතින් අපි ආනාපාන සතියෙන් විතර්ක සමනය කළා ආයි විතර්ක කරන්න ගියොත් ඒක අපරාධයි. එහෙනම් තමයි මෛත්‍රී භාවනාව මුලින් කරන්න චුට්ටක් පොඩි වෙලාවක් එතන විතර්ක කිරීමක් තියෙනවා. හැබැයි ආනාපාන සතියෙන් ඒ ඔක්කොම ටික සමනය කළා දාලා.
ඔබ ආශිර්වාද
දෙන්න සිදු වෙනවා. හොඳයි. අපිට තව විනාඩි දෙකක් විතර ගන්න පුළුවන්. සාලිය කියලා එක්කෙනෙක් අත උස්සගෙන ඉන්නවා. කැමති නම් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. නැත්නම් අපිට වැඩසටහන අදටම සමාප්ත කරන්නත් පුළුවන්.
සාලියට අන්මියුට් කරන්න පුළුවන්.
එහෙම නැත්නම් අර ලතා කියලා කෙනෙක් අත උස්සගෙන හිටියා. දැනුත් ආයි අත උස්සගෙන ඉන්නවා. එයාටත් ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ ස්වාමීන් වහන්ස මම ඉදිරිපත් කරන්නේ පොඩි දෙයක් මට පැහැදිලි කර ගැනීම සඳහා. ස්වාමීන් වහන්ස මම සාමාන්‍ය නිදා ගන්න යනකොට මගේ ශරීරයට හිත යොමු කරලා ඒ වෙන තැනීම් දැනගැනීම් දැනගැනීමෙන් එහෙමම නිින්ද යන බුරුක්ක් මම ඇති කරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකදි මට ඊයේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේ මම එහෙම එහෙම හොඳට දීකා වෙලා එහෙම කරගෙන ඉන්නකොට එහෙම දැනගෙන යනකොට මට එකපාරටම ස්වාමීන් වහන්සේ එක කකුලක ධනහිස්ස සහ ධනහිස්සෙන් පහළ එක ජීව නැතිවීම කියලා මට එහෙමම කියන්න අමාරුයි. අර ඉතාමත්ම අර ඉදිකට තුනු කියනවා වගේ ඒ වගේ දැනගැනීම් රාශියක් ඉතාමත් වේගයෙන් දැනගැනීම් ගියා. ඒක පොඩි වෙලාවක් පැවතුනා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ පැවිදිලා නැවතුණා. ආපහු ගමන ඒ විදිහටම පැවතිගෙන ගියා ස්වාමීන් වහන්ස. ඒක ටිකක් අර ඒක වේගයේ ඉතාමත්ම වේගවත්. මම එතනදී හිතුවා ස්වාමීන් වහන්ස ධාතු ගුණ වෙන්නේ නැති කියලා. මම නැවතත් ඒ විදිහටම හිටියා. නැවතත් අර විදිහටම සෑහෙන්න වෙලාවක් අර විදිහටම දැනීම දැනගෙන ගියා. සංසාර මට එතනදී පොඩි බයක් ඇති වුණා. ඇත්තටම එතන ලෙඩක් කියලා ස්වාමීන් වහන්ස මට එහෙම මේක ඇති වෙලා ස්වාමීන් වහන්ස
නෑ ඔක පුරුදු කරන්න වරදක් නැහැ. ඒක බය 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 විතරයි අයින් කරගන්න තියෙන්නේ. ඔතන තියෙන්නේ වේදනාවේ කතා ස්වභාවය. ඔක වේදනා පැත්තකින් බලන්නත් පුළුවන්, ධාතු පැත්තකින් බලන්නත් පුළුවන්. ඔය කොයි දෙයක් තියෙන වගේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. අපිට ඒක තේරෙන්නේ නැති නිසා තමයි අපි හිතන්නේ මෙතන නිත්‍යයි කියලා. මෙතන දිගට පවතින නිත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා හිතන්නේ. අපි ගාව තියෙන ඒ සියුම් බව අපිට නැති නිසා. අපේ හිත සියුම් වුණාම, ඒකාග්‍ර වුණාම, ඒ ඒකාග්‍ර වෙච්ච හිතට තමයි ඔය යථා ස්වභාවය තේරෙන්නේ. එතන බුදුහාඳුර කියනවානේ සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති පස්සති. ඒ සමාහිත වූ හිතට හොඳට ඒකාග්‍ර වෙච්ච හිතට තේරෙනවා, දැනෙනවා මෙතන තියෙන මේ යථා ස්වභාවය. ඒ නිසා ඕකට බය වෙන්න දෙයක් නැහැ. ඕක තමයි තියෙන්නේ අපි ගාව. ඕක තමයි තිබිලා තියෙන්නේ. දැන් තමයි ඒක අපි හඳුනගන්නේ, තේරුම් ගන්නෙ.
එහෙනම් ස්වාමීන් වහන්ස, තව පොඩි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්ස. මේ මට අර මේ අනිස් ඔබ වහන්සේක දැන් පැහැදිලි කරනකොට තමයි මට ඒක හොඳටම පැහැදිලි වුණේ. මේ මට අර අනිශ්‍රිත ස්වභාවය කියන එක ස්වාමීන් වහන්ස, මම සක්මන් භාවනාවක් කර දැන් සුමානෙකට දෙකකට විතර ඉස්සෙල්ලා සක්මන් භාවනාව කරනකොටත් මට අර වෙනද තරම් සිතුවිලි එහෙම මුකුත් එන්නේ නැතුව පයේ ස්පර්ශය විතරක් දැනගන්නින් ගියා. ඒකම මම පරයන්ක භාවනාවට වාඩි වුණා ස්වාමීන් වහන්ස. එතනදී මට කිසිම අරමුණක් ආවේ නැහැ. එහෙම සෑහෙන වෙලාවක් හිටියා. ඒ ස්වභාවයේ ස්වාමීන් වහන්සර වෙනදට අර පස්සද්දි වගේම අර ස්ථේමස් ගුණ සැහැල්ල ස්වභාවයක් නොවේ. මම ඉන්නවා කියලා දන්නවා ස්වාමීන් වහන්ස. කිසිම අරමුණක් නැහැ. මට හොඳට ඉන්න පුළුවන්. එකවරක් ලොකු හුස්මක් ගියා. නැවතත් ආපහු මම ඒ ස්වභාවයටම ගියා. ඊට පසුව අර මුළු ශරීරේ පුරාම යන දැනගැනීමක් තිබුණා. ඒක මට විස්තර කරන්න තරම් එහෙම මතකයක් එහෙම නැහැ. නැවතත් අර කිසිම අරමුණක් නැති ස්වභාවයක හිටියා. එතන මම මෙතන විනාඩි 37ක් ගත වෙලා තිබුණා ස්වාමීන් වහන්ස. මට ඒ ස්වභාවයේ තව දුරටත් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්කම තිබුණා. මම අර වැඩ තිබුණ නිසා නැකිට ස්වාමීන් වහන්ස. ඒ ස්වභාවයේ ඉඳ සුමාන දෙකට ඉස්සෙල්ලා ඒ ස්වභාවය අත්දැකීම තිබුණේ. ඊට මාස ගණනාවකට ඉස්සෙල්ලා ඒ විදිහම අත්දැකීමක් තිබුණා. නමුත් ඒක අර ඊට පස්සේ දැන් සුමාන දෙකකට ඉස්සෙල්ලා දැකපු එක ඊට පස්සේ නම් එහෙම අත්දැකීමක් නැහැ ස්වාමීන්
වහන්සේ. ඔව්. දැන් ඕක නැවත නැවත වේවි. දැන් අර දැන් ඇඳේ මේ ඇලවලා ඉන්නකොට අර වගේ අර මේ දිගට ඇතිවීම නැතිවීම දැකදක ඉන්නකොටත් ඕක ඒවි. ඒ නිසා ඒක ආවොත් එතන නිකන් අපිට ඉන්න විතරයි තියෙන්නේ. ඒ දැනුවත් බව තුල ඉන්න විතරයි තියෙන්නේ. මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒ දැනුවත් භාවය තුල හිත පුරුදු කරන්නයි තියෙන්නේ. ඒ නිසා ඔයක අනිවාර්යෙන් එනවා. අපි තමයි ඒක මග හරවන්නේ. අපි තමයි ගිහිල්ලා වෙන දෙයක් එතෙන්දී අල්ලන්නේ. මොකද මෙතන කෙනෙක් හදන්න නැති නිසා. මෙතන විශේෂ සංස්කරණ නැති නිසා. මෙතන ටිකක් කම්මැලි දලවන නිසා අපි ඉතින් මොකද කරන්නේ? ඕක අත්හැරලා දාලා අපි ගිහිලා වෙන මොකක් හරි අල්ල ගන්නවා. ඒ නිසා අපි කියන ප්‍රතිපදාව නිවැරදිව වඩනවා නම් අනිවාර්යෙන් ඒක ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. අපි කරන්නේ ප්‍රතිඵලය ලැබෙනකොට මේක අත්හැරලා දානවා. ප්‍රතිඵලය වෙනුවට ආයෙ ගිහිලා වෙන මොකක් හරි අල්ලනවා. ඒ නිසා මේ ලබලා තියෙන අත්දැකීම නිවැරදි ඒක හඳුනගෙන තියෙනවා. ඒ தත්ත්වේ නැවත මතුනොත් ඒ தත්ත්වය තුළ හිත පුරුදු කරන්න පොඩ පොඩ එතකොට ඉස්සරහට යන්න පුළුවන්.
මයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
වහන්සේට මගේ නමස්කාරය වීමස් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. අපි ඊළඟට ලතාට අවස්ථාව දීලා අපේ වැඩසටහන අවසන් කරනවා. ලත් ඔක් කියන්න.
එහෙනවා. මම ආනාපානය කරන්න පටන් ගත්තාම දැන් මුල් අවස්ථාවකින් වගේ උෂ්ම රැල්ල දැනෙන්න තුව යනවා සල්වන්ස.
හරි.
කයත් නොදෙනියනවා. ඒ වගේම සිතට සිතුවිලි එන එකක් නැතර වෙනවා. බලනොත් සිතේ හිස් බවක් දැනෙනවා. මෙහෙම ඉතිලි නොම නැතුව විනාඩි 10ක් 15ක තරම් මුලින් ඉන්න පුළුවන් වුණා. වහන්ස ප්‍රතිස් දුන්නා. තව ප්‍රතිවුණ කරන්න ගල. ඊට පස්සේ විනාඩි 20 30 එහෙම ඉන්න දැන් බලනහන්ස මේ කයක් වගේ ඉන්න පුළුවන්.
හරි.
මෙහෙම ඉන්නකොට සමහරක් වෙලාවට හිතවිලි එනවා. ඉතින් ඒකට අනුග්‍රහයක් මම ඇත්තට දක්වන්නේ නැහැ. සද්ද ඇහුණත් එහෙමයි. ඉඳලා හිටලා උෂ්ම රැල්ල ගන් දැනෙනවා වගේ තියෙනවා. ඒවට කිසිමක් උපාදාන කරා ගන්න යන්නේ නැහැ සන්නාස.
හරි.
ඉතින් මට මෙහෙලා යනකොට ඉන්න තැන තේරුම නැහැ. නිකන් කිස්ස අවකාශයක ඉන්නවා වගේ දැනෙනවා. පුදුම සැහැල්ලුවක්.
හරි.
ඒ වගේම මම කියලා කෙනෙක් නැහැ කියලා හිතෙනවා. පංචස්කන්ධයත් උපාදාන කරගන්නේ නැහැ. ඇසකන ආදී ඉන්ද්‍රියම් වලින් ඉනුත් අරමුණු ගැනීම නෑස්වංස ඔහේ ඉන්නා වගේ විතරයි තේරෙන්නේ. ඉතින් දැන් පැයක් වගේ මෙහෙම ඉන්නවා මේ අනුස්සභාවෙන් තව දුරටත් ස්වාමීනාස හිතනව ප්‍රඥාව අවදි කරගන්න කියලා නිකන් හිතට එනවා. ස්වාමීනාහන්ස මට තව දුරටත් භාවනා කරගෙන යන්නට ඔබවහන්සේගේ
ඔබවහන්සේ ගෞරවයෙන් ඕනගම ඉල්ලා සිටින උපදේශ දෙන්න කියලා. හොඳයි. මේ සක්මනේදී ඔය ප්‍රභාය ගන්න පුළුවන්ද කියලා බලන්න.
සාමාන්‍යයෙන් ඔබවහන්සේ කියුවා. ඔබවහන්සේ කියනවා මම ඒකටත් උත්සාහ කරා මුලින්නම් ටිකක් මේවා වුණා. දැන් නම් ස්වාමීන් වහන්සේ විනාඩි 25ක් ටිකක් එහෙම ඉන්නවා. නිකන් අර මේ රූකඩයක් එහාට මෙහාට යනවා වගේ නිසා අර මොකද එහෙම තේරුමක් නැහැ.
හරි.
ඒ වගේ තියෙනවා සානංශ එහෙම තියෙනවා.
ඔව්. දැන් හුඟක් හොඳයි. ඒ කියන්නේ අපි ඉඳගෙන කරන කාල පරිච්ඡේදය පොඩ්ඩක් අඩු කරලා වැඩියෙන් සක්මනම කරන්න. සක්මනේදී සැහැල්ලුවෙන් යන්න. ඒ වගේමයි සක්මනේදී කෙලින්ම අතෙන්ට දාන්න හිත. ආයි අලුතෙන් මොකක්වත් මෙනෙහි කරන්න යන්න අනිත්‍ය දුක්ඛ බලන්න ඒ මොකක්වත් අවශ්‍ය නැහැ. දැන් හිත හඳුනගෙන තියෙනවනේ මේ ස්වභාවය. කෙලින්ම දාලා බලන්න එතන ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඉතින් සමහරවිට ඉක්මනට කැඩෙනවා. ආයි සිතුවිලි එනවා, ආයි පොඩ්ඩක් විසිරෙනවා. එතකොට තමයි අර මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් තමයි සුද්ධ කිරීමක් වෙන්නේ. දැන් අපි ස්වභාවය හඳුනගත්තා. දැන් ඉතින් ඒක තුල පැය ගණන් හිටියා කියන එක තුල නෙමෙයි ඇත්තටම අපිට ඉදිරි ගමනක් තියෙන්නේ. දැන් මේක කැඩෙන්න ආරින්න ඕනේ. දැන් මේක කැඩෙන්න ආරිනවා කියන්නේ මේක නොගැඹුරු කරනවා. නිකන් අපි ඔහෙ දාලා බලනවා. ඇයි හිතට ඉතන ඉන්න බැරි? එතකොට නම් ආයි ගිහිලා හිතපුවා කරි අල්ලනවා. එතෙන්දී ආයි තේරුම් ගන්නවා මේක හිත ගිහින් ඇල්ලුවා. තාම ඔන්න ගිහිලා රාගෙට ඇලුනා. ආයි නිකන් තණ්හාවෙන් බැඳුනා. ආයි හිත ද්වේෂයට ගියා. අර අපේ තියෙන මේ කෙලස් ටික පොඩි පොඩි කෙලස් ඒවා අපි හඳුනා ගන්න. දැන් මේ කෙලස් සියුම් කෙලස් හඳුනා ගැනීම සඳහා දැන් ඔය ස්වභාවය අපි පාවිච්චි කරනවා. එතන තමයි මේක ප්‍රායෝගිකව යොදා ගන්න තියෙන්නේ. හොඳයි.
මේ භවයේම නිර්වාණ ප්‍රේ ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
සියලු දෙනාටම එසේම වේවා. එහෙමනම් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් අද රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභීන මයා ලද්දා වසිලිතුම් වන්දිතුම් වරං. චාරිපුත්තාතිතේරාන ආගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා භාෂං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු. ඉන්වන් ස්වාමීන් වහන්සේ ගෞරවණී ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.